නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අද අපි දේශනා විලාසයෙන් නෙමෙයි ටිකක් සාකච්ඡා ස්වරූපයෙන් කතා කරමු මේ ධම් කරුණු ටිකක්. එතකොට අපිට යම් ධම් කරුණු ටිකක් අවබෝධ කරගන්න තේරුම් කරගන්න තියෙන ඉඩ අවස්ථාව වැඩි. එතකොට මේ අතර තුරදී වුණ කෙනෙකුට ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. මම මුලින් අපේ ධර්ම සාකච්ඡාවට අවශ්‍ය වෙන ප්‍රවේශය ලබා දෙන්න. මේ දවසේ අපි ටිකක් කතා කරමු. මේ අපිට පුළුවන් ඒ තුලින් අයිකටිර සම්බන්ධ වෙලා තමන්ගේ ප්‍රශ්න ගැටළු හැම දෙයක්ම කතා කර ගන්නහ ගන්න. එහෙම හොඳයි නේද? විශේෂයෙන්ම මම කාරණාවක් මතක් කරන්න ඕනේ. මම වද මතක් කරනවා මේ මුළු ලෝකයකටම මිනිස්සු විතරක් නෙමෙයි චිත්තංගත සත්වන් විතරක් මේ හැමෝටම ජීවිතයේ ප්‍රශ්නය තමයි මේ ඉපදෙනවා මැරෙනවා ලෙඩ වෙනවා. ඉපදීම මැරීමකුත් පේන්නේ නැත්තම් මෙලොව පරලොව පේන්නේ නැත්තම් එක පැත්තකින් තබන්න ජීවත් වෙන ජීවිතය තුළ නොයේ විදිහේ දුක් දුම්නස් තමන්ගේ දෙමව්පිය මැරීමෙන් දුක, සහෝදරය මැරීමෙන් දුක, ඥාති හේතේසි මැරීමෙන් දුක, තමන්ට නොඑක ලෙඩ රෝග හැදීමෙන් වෙන දුක, කායික දුක, මානසික දුක, රැකී රක්ෂාවක් කරන්න ගියාමත් ඇති වෙන දුක, මේ වගේ මහා දුක් ගොඩක් මැද්දේ තමයි අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ. ඉතින් අපි නොදන්නා වුණාට මුළු ලෝකයේම මේ එකම එක කාරණාවක් ඔස්සේ දුවන්නේ. මොකද්ද මේ දුක නැති කරගන්න පිළියම් කරන්නේ? හැමෝම දැන් අපි මුළු ලෝකෙම මේ සැනසීම සැප හොයන්නේ. හැබැයි හොයලා ඉවර වෙන දවසක් නැහැ. දැන් සැප හොයන කාලෙදී සැප විඳිනවා නෙමෙයි. හැමෝම සැප විඳින්න යන ගමනක්, සැපෙන් ඉන්න යන ගමනක්. ගෙවල් දොරවල් හදාගෙන, රැකී රක්ෂා හදාගෙන, මිනුමුදල් අම්බ කරගෙන, දූතකෝ හදාගෙන මේ ඔක්කොම සතුටින් සැපෙන් ඉන්න තමයි හදන්නේ. හැබැයි මුළු ජීවිතේම බලනකොට උත්සාහයක මිසක සැප විඳින්න උත්සාහයක මිසක සැප විඳිනවා කියන කෙනෙක් ලෝකේ කොතනක හරි පෙන්වන්න උත්සාහයකින් තොර එහෙම නැහැ. ඔක්කොම යම් 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 වර්තම වලට සැප විඳින්න. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැප හොයන එක සැප විඳින එක නෙමෙයි. සැප කියන එක තියෙනවා නම් ඒක හොයන්න ඕනේ. හොයන එකෙන් තියෙනවා සැප නැහැ. gedara ape gedara me kade yanawa nan ape scene tikak te pol tikak ganna eken kiyana ape gedara ekko adu ekko ne ne e wage dan motendi taw karana obden ekara podi tana gedara matak karanne me pulla පර්වතය පාමුල මේ නිගණ්ඨ ශ්‍රාවක පිරිසක් මේ භවනා යෝගය කරනවා. මොකද ඒගොල්ලන්ගේ අදහසක් තිබුණා අපි පුරාණේ ඔයෙක් විදිහ කර්ම රැස් කරපු නිසා මේ දුක ඉපදිලා තියෙන්නේ. අද කර්ම නැති කෙරුවොත් ආයේ දුක නැහැ. එතකොට කර්මක්ෂය දුක්ඛක්ෂය, දුක්ඛක්ෂය කර්මක්ෂයයි. ඒ නිසා පුරාණ කර්ම තපසින් ගෙවිය යුතුයි. එතන පුළුවන් තරම් පුරාණ කර්ම විඳලා 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 ඒක ගෙවා ගත්තම ඉවර වුණා. අපහු එතකොට කර්ම ඉවර වුණොත් ආයිප දෙන්නේ නැහැනේ. එතකොට දුක නැහැනේ කියන අදහසක් ඇතුව මෙයා මොකද කරන්නේ? නොයෙක් ඒ කියන්නේ තියුණු උල් සහිත කටු ගහපු ලෑලි අද ඒ ලෑලි උඩ නිදා ගන්නවා. සමහරු මොකද කරන්නේ? පංචතාපෙන් තැවෙනවා. පංචතාපෙන් කියලා කියන්නේ ඉසෙල්නොත් ගිනි ගොඩක් ගහ ගන්නවා, කකුල් දෙක පාතිනොත් ගිනි ගොඩක් ගහ ගන්නවා, දෙපැත්තෙම ගිනි ගොඩක් ගහ ගන්නවා, අවුවේ ඉන්නවා. එතකොට මෙයා පස්සාකාරකින් තැනක පංචස්ථාප වෙනවා කියලා කියන පස්සාකාරකින් තවුනවා. ඊට පස්සේ සමහරු තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, ආයෙ වැටෙනවා, ආයෙ හිට ගන්නවා. අධික හිම මිදෙන මට්ටමේ සීතලේ වතුරේ බහිනවා. ඈ දියසේවල තමයි මේ වගේ මේ කර්ම විඳ විඳ විඳින්න අවසන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා අහනවා, ඔගොල්ලෝ මොකද මේ කරන්නේ? අපි මේ පුරාණ කර්ම විඳ විඳ අවසන් කරනවා. මොකද කර්ම නිසා දුක ඇති වෙන්නේ. ඊට පස්සේ කර්මක්ෂයෙන් දුක් ක්ෂය වෙන, දුක් ක්ෂයෙන් කර්මක්ෂය වෙන. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ පුරාණ කර්ම ක්ෂය කරන්න යනවා නම් ඕගොල්ලෝ දන්නවද අපි අතීතයේ මෙච්චර මෙච්චර කර්ම කළා තියෙනවා, දැන් මෙච්චරක් මෙච්චරක් ගෙව්වා, තව මෙච්චරක් මෙච්චරක් ගෙවන්න තියෙනවා කියලා දන්නවද ඕගොල්ලෝ? නෑ. ඉතින් එහෙම නොදැන කොහොමද පුළුවන්? ඇයි ඕගොල්ලෝ මේ දුක් විඳලා කර්ම ගෙවන්න දහදා? ඒක කියනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට උගන්වන්නේ සැපෙන් සැපයක් ලබන්න බෑ, දුක් විඳලා දුකෙන් තමයි සැපයක් ලබන්න පුළුවන්. ඉතින් ඒක අපිට, ඒ දෘෂ්ටි අපිට ත්‍ෘචි. ඉතින් සැප විඳිනවා නම් ලෝකේ සැපෙන් සැපේ සැපය විඳීම නිසා කෙනෙකුට විමුක්තියක් ලැබෙනවා නම්, සැපේ යහපතක් කරනවා නම්, සේනියේ බිම්බිසාර රජුරුවන්ටත් විමුක්තියක් ලැබෙන්න ඕනේ. සේනියේ බිම්බිසාර රජුරුව කියන්නේ අධික සැප විඳින කෙනෙක්. මේ ලෝකේ ඉබ්බඳු සැප විඳින කෙනෙක් නැහැ යන ගණයට යනවා. ඊට පස්සේ කියනවා, ඔබ සලකා බලන්නේ නැතුව වැරදි වචනයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සලකා බලන්නේ නැතුව වැරදි වචනයක් කිව්වා, මේ වැරද්ද හදා ගන්න. මොකද්ද? සේනිය බිම්බිසාර රජුරෝ අධික සැප විඳින කෙනෙක්, ඒ වගේ සැපක් විඳින ලෝකේ වෙනම වෙන එකම කෙනෙක්වත් නැහැ කියලා කිව්වා නම් ඒක වැරදි කියලා සේනිය බිම්බිසාර රජුරෝ නිකන්ටයන් අහනවා. සේනිය බිම්බිසාර රජුරන්ට පුළුවන්ද එක රෑ හතක් දවල් හතක් එකම ඉරියව්වේ හිට හෙල්ලෙන්නවත් නැතුව සැප විඳින්න පුළුවන්ද? ඉන්නේ ඉරියව්වේ හේම ඉඳගෙන රෑ හතක් දවස් හතක් තවල් කාල හතයි රෑ හතකුයි සැප විඳින්න පුළුවන්ද? බෑ. එහෙනම් සේනිය බිම්බිසාර රජුරන්ට පුළුවන්ද ඉන්නේ ඉරියව්වේ සම්පූර්ණම සැපම විතරක් විඳින්න දවස් 6ක්? බෑ. 6යි දවල් කාලයි. බෑ. එහෙනම් 5 4 3 2 1 සේනිය බිම්බිසාර රජුරන් පුළුවන් පැයක් එකම ඉරියව්වක ඉරියව්ව මාරු නොකර ඒ විදිහටම සැපෙන් ඉන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම ඕනනම් පැයකුත් ඉන්නා, දවසකුත් ඉන්නා, දෙකකුත් ඉන්නා, තුනකුත් ඉන්නා, හතරකුත් ඉන්නා, පහකුත් ඉන්නා, හයකුත් ඉන්නා, හතකුත් ඉන්නා, එකම විදිහට සැපෙන් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ සැප කියන කාරණාව විඳින්න පුළුවන්, සැපෙන්ම සැපේ ලබන්න පුළුවන්. සේනිය බිම්බිසාර රජුගන්ට වඩා සැප විඳින කෙනෙක් ලෝකේ නැහැ කියන බය ඉන්නවා. ඒකට මම සාක්ෂි කියලා බුදුරජාණන් වහන්සේ බය නැතුව මතක් කරනවා. ඊට පස්සේ ඒ වරද අපි හදාගන්නම් කියලා නිකන්ටිය මතක් කරනවා. ඉතින් මම මෙතනදි මතක් කරලේ අපි සැප විඳිනවා නම් අපිට පුළුවන්ද අර සේනිය බිම්බිසාර රජුන්ට වගේ එක පැයක් ඉන්න? එතකොට දවස් 6 7 6 5 4 3 2 1 කතා පැත්තකින් තමයි පැය. දැන් කියන්නේ අපි ඔක්කොම සැප හොයන අය. කවුරු සැප විඳින්නේ? සැප විඳිනවා නම් ආයි කිසිම හෙවිල්ලකින් තොරව. දැන් බුදුරජාණන් වහන්සේ සැපයි කිව්වොත් කිසිම හෙවිල්ලක් නැහැ. බඩගින්නයි කියලාවත් පිපාසයයි කියලාවත් කකුල රිදෙනවා කියලාවත් ඉඳගෙන කිසිම ලෝකේ තුල විඳි දුකයි කියන එකේ දුක් මේ දුක අඩුකමක් නෙවෙයි දුක නෑ. අන්න ඒ වගේ සැපකට තමයි සැපයි කියන්නේ. එතකොට මම මේක මතක් කළ මුළු ලෝකෙම සැප හොයනවා හැබැයි සැප විඳපු දවසක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ සැප විඳින හැටි කියලා දෙන්න. තව පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ අපේ මුළු ජීවිතයම මේ උත්සාහවත් වෙන දුක අයින් කරන්නනේ. එතකොට තව පැත්තෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ දුක කියන එක අයින් කරලා දෙන්න. ඒ නිසා ඒ දුක අයින් කරනවා සැප ලබනවා කියන කාරණාව කොහොම හරි වෙන්නේ නැහැ. අපි ඒක කරන්නේ කොහොමද කියන කාරණාව තේරුම් කරගමු. උතර නෙමෙයි මගේ අදහස. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ රත්තරන් විතරක් තියෙන කාලෙක රත්තරන් වලින් හදපු මේ කාබර්ණ කඩවල තියෙනවා. ඒ කාලෙදී ඒ රන් ආභරණ ගණ්ඩ යන අය බය වෙන්න ඕනේ නැහැ. ඕනම වෙළඳසැලකට ගියාම හම්බ වෙන්නේ පිරිසිදු නියම රත්තරන්. මහණි යම් දවසක් තියෙනවා ලෝකේ පහළ වෙන රත්තරන් වගේ එකක් මෙඩිටේෂන් කියලා කියනවා. අන්න එදාට රත්තරන් ගන්න හදන කෙනා ටිකක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා. ආභරණ තිබුණාට රත්තරන් කියලා පෙවුනට රත්තරන් කියලා දුන්නට රත්තරන්මද කියන එකට ඒක පරීක්ෂා කරලා උගගාලා බලලා ගන්න වෙනවා කියලා රම්මෝවා කියලා සූත්‍රයක් තියෙනවා. ඒකට ඒ උපමාවට උපමයේ හැටියට පෙන්නන්නේ සද්ධර්මයේ පිවිසුදුව තියෙන කාලෙක බය වෙන්න ඕනේ නැහැ. ඕනම තැනකින් නියම බුදුදහම සද්ධර්මය ලැබෙනවා. කිසියම් කාලයකදී ලෝකේ සද්ධර්මයේ වගේ එකක් පහළ වෙනවා. තේනමින් වටපිටාවෙන් හැම එකකම සද්ධර්මයේ වගේ. එදාට ධර්මයේ හොයන කෙනා ටිකක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා. එක උරගාලා බලන්න ඕනේ කියන න්‍යායක් සූත්‍රයක් වෙනවා ලෝකෙට. මොකද රන් වගේ කියලා රැවටිලා උනත් කත්තේ ඉමිටේෂන් නම් අපිට ඒකේ ජීවිතේට කරදරයක් අදිස්සියක් වෙච්ච වෙලාවට ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ. මුදලක් හදලක් නැති වෙච්ච වෙලාවක උගතක තියලා හෝ දන්කූපක තියලා හෝ කෙනෙකුට තියලා හෝ අවශ්‍ය දේ ගන්න බෑ. මොකද අපි පරීක්ෂාකාරී නොවී ගත්තට ඔක්කොමල පරීක්ෂාකාරී නොවී ඉන්නේ නැනේ. ඒ නිසා සද්ධර්මයේ වගේ එකක් අපි ගත්තා කියලා අපේ ජීවිත ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවට ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ. මම අද දවසේදී උත්සාහවත් වෙන්නම් පෞද්ගලිකව මගේ අදහසක්වත් නොකිය. ඔයගොල්ලන්ට බුදු දහම ගැන ටිකක් උගන්වන්න. ඒ කියන්නේ රත්තරන් හඳුනගන්න ගල උරච්චි කරලා බලන හැටි කියලා දෙන්නම්. මොකද හැමෝම මේ රත්තරන් භාණ්ඩ කියලා තමයි ඔක්කොම විකුණන්නේ. කවුරුත් මේක ලිමිටේෂන් කියලා විකුණන්නේ නැහැ. හරිම දේ හම්බ වුණොත් තමයි මේ දුක්සාගත සසරෙන් එන්නේ. මම මතක් කළේ බුදුහාමුදුරුව දේශනා කළපු මේ දහම් පාඨික මොහොතකට ආපහු සිහි කරන්න. මේ දීර්ඝ සංසාරේ මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියාමල සහෝදරය සහෝදරී ඥාති හිතේසින් අඬපු දුකට කන්නේ මරණ වේලාවේදී අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කිව්වා. ඉච්චරට අපි සතර අඬලා තියෙනවා. අද අම්මා තාත්තා වෙනුවෙන් මේ ඇස් දෙකෙන් කඳුළු බිඳක් හෙලනවා නම් ඒ මහා ජල සාගරයක එක ජල බිඳුවක් විතරයි. තව ඉවර නැහැ. ඒ නිසා හොඳට බුද්ධිමත් වෙන්න හොඳට නුවණැත් එක්ක ඉන්න මොනවා හරි දෙයක් කරන්නකො මොනවා හරි දෙයක් ගන්න එපා. අපි බේර ගන්න මම ඔයගලට මොනවා හරි දෙයක් කිව්වා කියලා මං කියන දේ කළා කියලා ඔයගොල්ලෝ කොහොම හරි බේරෙන්නේ නැහැ. ඒක ඇත්තනම් ඒ න්‍යාය තුල සැප ඒකාන්ත සැප ලැබෙන ඒකාන්ත දුක ගෙවෙන ක්‍රමයක් ඒ තුල තිබුණා නම් විතරයි වෙන්නේ ඒක. එහෙම නේද? ඒ නිසා අපි ටිකක් පොඩ්ඩක් මේ බුද්ධෝත්පාද කාලේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ බුදුදහම සද්ධර්මයේ තියෙන වෙලාවේදී අපි ටිකක් බුද්ධිමත් විය යුතුයි. මම කියන කවුරු මොන විදිහට කිව්වත් මගේ අද මේ කතාවට කිසිම පුද්ගලයෙක්වත් කිසිම ස්වාමීන් වහන්සේනමක්වත් මාවවත් කිසි කෙනෙක් ඉලක්ක කරලා නැහැ. මම බොහොම මෛත්‍රී සහගතව සත් අදහසින් පවතින ඇත්ත පිටකේ තුලින් පෙන්වන්නේ. මොකද මට එක දෙයක් හිතෙනවා, මේ ත්‍රිපිටකය කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වගේ ත්‍රිපිටකයේ තියෙනකන් තමයි බුද්ධ ශාසනය තියෙනවා කියලා කියන්නේ. පරියප්තිය නැති වුණොත් ප්‍රතිපත්තිය නැහැ, ප්‍රතිපත්තිය නැති වුණොත් ප්‍රතිවේද නැහැ. ප්‍රතිවේද කියන්නේ ඵලය, ප්‍රතිපත්තිය කියන්නේ මාර්ගය. ප්‍රතිපත්තිය කියන එක ලැබෙන පරියප්තිය නැත්නම් ත්‍රිපිටකයේ තුනයි. මේ පෙළදහම යම් කිසි කෙනෙක් පරියප්ති ශාසනය වැරදුනේ ප්‍රතිපත්තිය වැරදුනේ වෙයි, ප්‍රතිපත්තිය වැරදුනේ ප්‍රතිවේදය වැරදුනේ වෙයි කියන න්‍යායක් තියෙන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔගොල්ලෝ ඉස්සෙල්ලාම සද්ධාව ඇති කරගන්න. කවුරු මොන විදිහට කිව්වත් වැරදි කියලා කිව්වොත් මේ පරියප්තිය කියන එක බුද්ධ වචනේ, මේක පිරිසිදු රහතන් වහන්සේලා දේශනා කරපු වචනේ ත්‍රිපිටකේ. මම පොතක් ලියලා තියෙනවා නම් ඒක දෙනවත් ඔයගොල්ලෝ විශ්වාස තියන්න එපා. ඒක ගැන සැකෙන් බැලුවට තමයි සාධාරණයි. මොකද අද සියලු ආස්වාදන් මෙසේවිලා නෙමෙයි මම මේ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ත්‍රිපිටකයේ පිළිසිදු මෙන්න මේ ත්‍රිපිටකයේ දිහා බලාගෙන යන්න නිවන කියන තැනක් තියෙනවා නම් එතෙන් කියන තියෙන සම්පූර්ණ ලිපිනේ තියෙන්නේ තමන් විස්තරේ තියෙන්නේ ඒක. එතකොට ඔයගොල්ලන්ට නිවන් දකින්න බැරි වුණා, ඒ ධර්මය අත නොහැර පවත්වපු එකම පිනක් වෙයි, පිනක් වෙයි නිවන් දකින්න. මොකද මේ පිටකේ ඉගෙන ගන්නේ නැතුව, පිටකේ අර්ථය බලන්නේ නැතුව මේක අතහැරලා මොනවා හරි දෙයකට අපි හුරු වුණොත් කළොත් ඊගාවට උපදින කෙනත් ඒ විදිහටයි යන්නේ. ඊගාවට උපදින කෙනත් එහෙමයි. නබෝ දාසක මේ ශාසනය අතුරුදහන් වෙයි, නිවන් මග්ගම අතුරුදහන් වෙයි. මට ශක්තිය නැහැ, නමුත් ඔගොල්ලෝ දන්නවා නම් අද දවසේදී මේ ත්‍රිපිටකය මේ පරියප්ති ශාසනය අපිට ඉතුරු වෙලා තියෙන කොහොමද හරි සංවේගයක් ඇති වෙයි. මේ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නයේ ජීවිත මොනතරම් කැප වෙලා තියෙනවද, ඔය පරියප්ති වෙන්නේ ජීවිතේ මොනතරම් හවුදුරු දහස් ගණන් ජීවිතේ පූජා කරලා තියෙනවද අද අපිට මේ තරමට ගෙනත් දෙන්න කියන එක. සමහර කාලයක් වකවන තියෙනවා, අවුරුදු 10 15 දුර්භික්ෂ ආපු කාලවල වලදී ගිහි අයට බලක් නැහැ. ඔක්කොම ආහාර පාන තියෙන තැන් හොයාගෙන නැව් නැගල රටවල් වලට යද්දි බඩගින්නේ මෙරි මෙරි වැටිලා, ඒත් මේ පිටකේ දාලා ගියේ නැති ස්වාමීන් වහන්සේලා සංගරත්නේ තියෙන්නේ. ඒ නිසා අපිට මේ පිටකේ මේ තියෙන්නේ. ඒ මොකද නිවනේ පණිවිඩය මෙතන තියෙන නිසායි මේක එච්චර රැක්කේ. ඒක හොඳට ඉස්සෙල්ල මතක තියාගන්න ඕනේ. මේකෙන් තොරව වෙන යන්නක නැහැ. එතකොට අපි අද අපේ දේශනාව පටන් ගමු. එහෙම බුදුරජාණන් වහන්සේ මේ දුක උපදින සැප ලැබෙන ප්‍රතිපදාව හිතවත් අදාළ දහම ඔක්කොම පෙන්වන්නේ ඉතාම ගැඹුරු ලෝකයට ප්‍රකට නැති දර්ශනයකින්. ඒක තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් හැමදාම ලෝකයේ පැවතුණු ඇත්තක්. තථාගතයන් වහන්සේ ඇති කල්හිත් ලෝකයේ නැති කල්හිත් ලෝකයේ පැවතුණු ඇත්තක්. ඒ ඇත්ත බුදුරජාණන් වහන්සේ මතු කළ ලෝකෙට කිව්වම එතක බුදුරජාණන් වහන්සේ කිය අදහසක්වත් කිව්වේ නැහැ. එතකොට අන්න ඒ ඇත්ත අපි ටිකක් කතා කරමු. ඒකෙදි ඒ දර්ශනය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අද අපි කියන වටපිටාව මම මේ දර්ශනෙට එනවා. ජීවිතේ සැබෑම ප්‍රශ්නයත් අපි හඳුනගනිමු. ඒ කියන්නේ අපි මේ ශාසනය අසුරු කරන්න ආවේ මම කිව්වා ලෝකෙම ප්‍රශ්නේ තියෙන්නේ දුක. ලෝකෙතම ප්‍රශ්නේ තියෙන්නේ සැප එන්නේ සැප ගන්න කොහොමද සැපවත් කරගන්නේ කියන තැන. ඕකට ලෝකෙ තුල උත්තර අපි පුළුවන් තරම් හොයලා ලැබුණේ නැතිකම හින්දායි ආගම් වලට දෙන්නේ. අපි මේ ශාසනයට ආවේ බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වුණේ, ධර්මයෙන් බලාපොරොත්තු වුණේ, සංඝරත්නයෙන් බලාපොරොත්තු වුණේ. මේ ශාසනයට ආවේ නිවන කියන එකක්වත් ලබන්න නෙමෙයි. අපි ආවේ දුක නැති කරන්න පුළුවන් ද කියන එකයි. එහෙම නෙමෙයිද? අපිට ඕනේ දුක නැතිකම නේද? දුකේ නිරෝධයට නිවන කියලා කියනවා. අපිට ඕනේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ දුක නැති වෙන්නනේ. දුක නැති කරන්න මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේ. ඉන්නකොට දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් ගැන ඒකක් නැහැ. එහෙනම් ඒකම ඉලක්ක කරගන්න හොඳට තමන්ගේ ප්‍රශ්නේ අමතක කරන්න එපා. තමන් මේ ශාසනය ඇසුරු කරන් ආවේ මොකක් නිසාද කියන ප්‍රශ්නේ අමතක කරන්න බෑ. ඊට පස්සේ අපි ආපු අදහස පැත්තකින් තියලා වෙන වෙන ඒවා යනවා. ඒකයි ජීවිතේ මේ දුක කියන එක ප්‍රශ්නයක් වෙලා දුක නැති කිරීම නම් අපිට ඕනේ. ඊට පස්සේ එහෙම ආපු අපිට මොන හරි දෙයක් මේ අතර දිග නැලුවට සතුටු වෙන්න බැරි තැනකින් අපි බුද්ධිමත් වෙන්න වෙනවා. ඒකෙදි මම ටිකක් උපමාවක් මේ තේරමත් මේ උපමාවක් මම ගන්න. මගේ අධක්ෂකම සමහරට තියුණු උපමාවක් දී ගන්න බැරි එක අපි කියමු. තමේ ලයිට් එකපත් වෙනවා. මේ ලයිට් එකෙන් ඕගලන්ට පොතක් බලන්න පුළුවන්, මොනවද වැඩක් කරන්න පුළුවන්. තමේ කරන්ට් එක එන එක. ඊට පස්සේ මේ ගෙදර දැන් කරන්ට් එක නැති වුණා. කරන්ට් එක තිබුණාම පොතක් ලයිට් එක පතුල පොතක් බලන්න පුළුවන්. TV එක දාලා ටෙලිනාට්‍යයක් බලන්න පුළුවන්. ආහාර ටිකක් හොයා ගන්න පුළුවන්. මේ වැඩ ටික කර ගන්න පුළුවන්. නේද? කරන්ට් එක නැති වුණොත් පොතක් බලන්න විදියකුත් නැහැ, TV එක බලන්න විදියකුත් නැහැ, ආහාර ටික බලන්න. දැන් අතන ප්‍රශ්නයක් ඔයගලන්ට. ලොකු ගැටලුවක්. මම කියන උපමාව ටික දීද නමුත් හොඳට එන්න මේකේ ලොකු අර්ථයක් මම කියනවා. දැන් ඔයගලන්ට විදුලිය නැතිවීම නිසා ලොකු ප්‍රශ්නයක්. විදුලිය ඇතිකම නිසා තිබුණු පහසුකම් එකක්වත් නැතිවලා විදුලිය දැන් නැතිකම ලොකු ප්‍රශ්නයක්. හැබැයි දැන් ඕගොල්ලෝ දන්නේ විදුලිය නැති වුණේ මොකක් හින්දාද? ආපහු මේක යථාර්ථයට පත් කළ ප්‍රශ්නේ විසඳගන්න කොහොමද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නේ විතරයි තේරෙන්නේ මොකද කරන්ට් එක නැහැ. නේද? කරන්ට් එක නැහැ. ඊට පස්සේ ඒත කරුවලේ භාණ්ඩ වල හැප්පෙනවා, කිසි දෙයක් කරන්න බෑ. ගිනි පෙට්ටි ගුණ ඉටිපන්දමකුත් නැහැ කියලා ඒ තමයි ලොකුම ප්‍රශ්න. දැන් ඉතින් මේක හදන්න කෙනෙක් ගේනවා. මට එන්න කිව්වා කියන්න ඕන. දැන් ඔයගොල්ලෝ කියනවා මේ කරන්ට් එක නැහැ. කිසි වැඩක් කරගන්න විදිහක් නැහැ. දැන් මම ඔයගොල්ලන්ට කියනවා හරි. ඔයගලට මේ කරන්ට් එක නැතිකම නිසා දුක එන්නේ කරන්ට් එක ගැන ඔයගොල්ලෝ නොදන්න නිසායි. කරන්ට් එක කියන්නේ වේ උක්‍රමයක්. තප්පරේට 60 වතාවක් නිවෙනවාපත් වෙනවා. ඒ හින්දා මේ තප්පරේට 60 වතාවක් නිවෙනපත් වෙන එක බැලුවොත් ඔයගලන්ට තණ්හාව නැති වෙනවා. ඒතකොට ඔයගලන්ට දුක නැති වෙන්න පුළුවන්. කිව්වොත් ඕගලගේ ප්‍රශ්නෙටම උත්තරයක් දුන්නාද? යන්නේ කොහේද මල්ලිපොල් වගේ කතාවක් නෙමෙයිද මේ? අහන්න හොඳට මම මේ කියන්නේ බොහොම වටිනා සිද්ධියක් ගැන. එහෙම නෙමෙයිද කියන්නේ? එහෙනම් මං කිව්වොත් හරියද? ඇත්ත තත් ඒක වේවු තමා තත්පරයට 60 වතාවක් නිවෙනවා තමා ඔය ඕන බල්බයක හර්ට්ස් කියලා ගහලා තියෙන 50 හර්ට්ස් 60 හර්ට්ස් කියලා හර්ට්ස් කියන්නේ වේවු. තියෙන්නේ මෙහෙම වේවු කුඩට එනකොට ධන අපෝ යට එනකොට වෙන. තත්පරයකට 60 වතාවක් ධන වෙනවා කියන්නේ නිවෙනවා මේ පත්තු වෙනවා ඍණ වෙනකොට නිවෙනවා. නිවෙන පත්තු වෙන ප්‍රමාණය තමයි ඔය හර්ට්ස් වලින් කියන්නේ. ඕගොල්ලන්ට මේ දුක ඇවිල්ලා තියෙන්නේ කරන්ට් එකට තියෙන තණ්හාව නිසායි. ඔක බලාපොරොත්තු වෙච්ච නිසායි. එහෙම ඕගොල්ලෝ තණ්හා කරන්නේ කරන්ට් එක ගැන අවබෝධයක් නැති නිසායි. එහෙනම් ඕගොල්ලෝ මේ කරන්ට් එකේ අනිත්‍ය දැක්කොත් ওই තණ්හාව නැහැ. ඒක ওই ප්‍රශ්නේ දුක නැහැ ඕගොල්ලන්ට. කියලා මම කියන තප්පරයට 60 වතාවක් මේක නිවෙනවපත් වෙන කියලා හිතන්න. දැන් හිතුව ඕගොල්ලන්ට සෙවියයන් කරගන්න පුළුවන් ආහාර හොයාගන්න පුළුවන් කියන පහසුකම හැදේ දුක ප්‍රශ්නේ ලෙහෙයිද? ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නද මම? එහෙම නේද? එතකොට මම උපනිගිය තියෙන ඒකට මෙහා ටිකක් කරුවල නිසා ඊයක කරන්ට් එක නැතිකම නිසා ෆ්ලයිට් එකක් නෑ පොතක් බලා ගන්න බෑ එහා කාමරේට යන්න බෑ වඩු මුට්ටු ලැප් වෙනවා ඒ වගේ ආහාර පාන ටික හොයා ගන්න බෑ ටීවී එක බලන්න බෑ වගේ අපිට තියෙන්නේ ලෙඩවීම මහලු බව මරණය මේ වගේ පේන මට්ටමේ අම්මලා මැරෙනවා තාත්තලා මැරෙනවා දරුවෝ මැරෙනවා මේ දුක දැන් අපි අර විදුලි කාර්මිකෙක් ගෙන්වා වගේ දැන් පොතෙන්ට හරි ගිහින් මේ දුක නැති කරන්න යනවා. ගිහම අර මං කියපු උත්තර ටික කියනවා වගේ මේ දුකට හේතුව මේ රූප වේදනා සංඥා සංකාර මේවට තියෙන තණ්හාව නිසායි. තණ්හාව නැති කෙරුවොත් දුක නැති වෙනවා. ඒ හින්දා මේ රූපේ ක්ෂණයක් පාසා බිඳි බිඳි යනවා කියලා බලන්න. කැඩි කැඩි යනවා බලන්න කියලා මං කියයි. ඕගොල්ලෝ මම ඒක කිව්වා කියලා ඕගොල්ලෝ ඒක බැලුවා කියලා ඕගොල්ලන් මේ ප්‍රශ්නේ මුකුත් ලෙහෙන්නේ නැහැ. අතනතර අනිත්‍යනේ අපි දැක්කේ නේ. ඒ වගේ ඒ කලාප මට්ටමක බැලුවා කියලා ප්‍රශ්නේ උතනින් නෙමෙයි තියෙන්නේ. දැන් අර gedara ප්‍රශ්නේ තියෙනවා නම් කරන්නේ නැත්තම් විදුලි කාර්මිකෙක් ආවොත් එයා කරන්න ඕනේ දේ කරන්නේ නැහැ. එහෙනම් මේ විදුලිය නැති වෙන්න හේතුව මොකද? අනෝනා මෙතන මේ වයර් එක කැඩිලා. නැත්නම් මේ වයර් එක ෂෝට් එක. නැත්නම් මේ ෆියුස් එක ගිහිල්ලා. කියලා හේතු හොයාගන්න ඕනේ. වයර් ගේම බැලුව වයර් කැඩිලා නැහැ. ෆියුස් ටිකත් හොඳයි. මේ දවස්වල එහෙනම් පාරේ ලයින් එකේ කරන්ට් එක එන්නේ. එහෙනම් ජෙනරේටර් එක කියලා තියාගන්න. කියලා මේ ප්‍රශ්නෙට හේතු ටික හදුවොත් ඔයගේ ප්‍රශ්නේ හැදෙනවනේ. හදෙනවානේ. ඒ වගේ හොඳට බලන්ද ජීවිතේ අපිට දුක ඇවිල්ලා තියෙන රූප කලාපවල අනිත්‍ය නොදකීම හින්දා නෙමෙයි. පෙනෙන රූපය අනිත්‍ය නොදකින කම නිසායි. ඇහෙන ශබ්දය අනිත්‍ය නොදකින කම නිසායි. අර වයර් කැඩිච්ච හින්දා මිසක මේ ප්‍රශ්නේ තියෙන්නේ හර්ඩ්ස් 50 වතාවක් මේක නිවෙනපත් වෙන මේ සිද්ධිය හින්දා නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට. ඒක හොඳට බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නේ ඇති උනේ නිවෙනපත් වෙන එක හින්දා නම් මේ ප්‍රශ්නේ හදන්න පුළුවන් ඒක ගැන බලලා ඒක හදලා. නමුත් වයර් එක කැඩිලා හින්දා නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ හදන්න වයර් එක හදන්න වෙනවා. ඒකට අදාළ නැහැ හර්ට්ස් එක 50 වතාවක් 60 වතාවක් නිවීම හෝ වත් වීම කියන එක. ඒ වගේ මට දෙමව්පිය සහෝදරයෝ ඥාතීතේ මේ බැඳීම ඇති වෙන්නේ මේවා නැති වෙනකොට ඇති වෙන දුක ඇති වෙන්නේ මේ රූප කලාපයන්ගේ අනිත්‍ය නොදැකීම නිසා නම් ඒක බැලුවම මේ ප්‍රශ්නේ හරියනවා. නමුත් දැකපු දේ ආපහු දකින්න පුළුවන්. අහපු දේ ආය අහන්න පුළුවන් කියන මට්ටමේ දකින දේ නිත්‍ය බව, ඇහෙන දේ නිත්‍ය බව තුලයි මට මේ බඳුම තියෙන්නේ නම් මට වෙනව අහන දේ ඇතුලේ කලාප බැලුවට වැඩක් නැහැ. පේන දේ ඇතුලේ කලාප අනිත්‍ය බැලුවට වැඩක් නැහැ. පේනවා කියන සිද්ධිය අනිත්‍ය වෙන සිද්ධියකුයි මට ඕනේ. තේරෙනවා මේ කියන්නේ? ඇත්තද කොරද කියලා ඔයගොල්ලෝ බලන්න. මේක වෙනවද නැද්ද කියලා. ඒක හැම වෙලාවෙම තමන්ගේ ප්‍රශ්නය මතක් කරන්න එපා. මම මේ මතක් කරන ස්වභාවික සිද්ධිය පිටතේ තියෙන තැනුත් මම ඔයගලන්ට මේවා පෙන්නන්න. එතකොට ඔන්න ඔය ඒ උපමාව කීපකින් උපමේය කීපකමත් තේරෙනව නේද? ඒ වගේ ඉතා සියුම් මට්ටමේ, ඒ කියන්නේ ඇත්ත තමයි විදුලිය 60 වතාවක් නිවෙන එක කොහොම හරි ඇත්තක් නෙමෙයි යෝනේ. දැන් මට මේ ප්‍රශ්නය ඇති වෙච්ච එකේ හේතුවයි මට නැති කරන්න ඕනේ. ලෝකේ තියෙන හැම එකක්ම නෙමෙයි යෝනේ වෙන්නේ. ඒක හොඳට තේරුම් කරගන්න. ඒ වගේ මට හම්බ වෙන රූපකල මේ රූපය, ඒ කියන්නේ ගංගක වතුර ගලාගෙන යනවා අපි හොඳට දන්නවා. එක සැරයක් අත දැම්මොත් වතුර ගෑවෙනවා. දෙවෙනි සැරේට වතුර දැම්මොත් ඉස්සෙල්ලා වතුර නෙමෙයි තියෙන්නේ මෙතන කියන එක දන්නවා අපි. නමුත් ඉස්සෙල්ලා වතුර නොවුනත් මට නාන්න පුළුවන් නා. මට නාන්න පුළුවන් මට ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නේ තියෙන්නේ ගංග හිඳුනොත්, මේ සිද්ධාන්තයේ හිඳුනොත් ප්‍රශ්නේ තියෙන්නේ මට. එන මේක නොසිඳෙන්නයි මම බලා ගන්නවන්නේ. නේද? ඒ වගේ ජීවිතේ අපිට හම්බ වෙන දුක එන මට්ටම ගන්න, ඒ මට්ටම ඇති උනේ කොහොමද කියලා බලන්න. හැම වෙලාවෙම බුදුරජාණන්තු පෙන්න ප්‍රේක සිද්ධියක් ඇති දුකට හේතුව තණ්හාව කියලා. මොකක්ද තණ්හා? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා සිද්ධියක් වෙන. ඇයි එන්නේ? එහෙනම් ඔය තණ්හාවයි හික්මෙන්න ඕනේ. එහෙනම් මට පේන රූපය අනිත්‍ය නොදන්න කම නිසා, ඇහෙන ශබ්දය අනිත්‍ය නොදන්න කම නිසා, පේන රූපේ නිට්ටිය වෙලා, ඒ කියන්නේ දකින්නේ ඉස්සෙල්ලත් මෙහෙම රූපයක් තියෙනවා, තියෙන රූපයයි දකින්නේ, දැක්කෑම් දැක්කට පස්සෙත් අහක ගියාට පස්සේ තියෙනවා කියන මට්ටමක ඉඳලා, දැන් නිට්ටි සංඥාව තියෙන්නේ තියෙන මට්ටමක ඉඳලා මේකේ දැනුත් මේ මොහොතේ රූපකලාප ඇත්තටම වෙනස් වෙවි යයි ඕකේ හිතුවා කියලා මගේ නිත්‍ය සංඥාව අතරේද කියලා නෑ. එහෙනම් මට මේ තණ්හාව තියෙන මේ සිට අස කරන්න බැයිද? අනිත්‍ය විවිහි හරි මැරෙනකම් පාවිච්චි කරන්න පුළුවන් නම් මට නේද? මේ මේකෙන් මොකද ඔතන මේ මට්ටමට මේ තව පෙන්වුවාට මේ ඩොර ලොකු වෙනසක් වෙන්න වෙනවා. මට මේ රූපී අනිත්‍ය බලන කවර කතාවද ඕව අතහැරිලා මනසයි කියන පැත්තට ඇවිල්ලා ඒඳ මිදෙනවා කියන පැත්තකට යන්න ඕනේ ලොකු ගමනක් තියෙන. එතකොට මම මේකෙන් මතක් කළේ මේ මොනවා මහත් ටිකක් නෙමෙයි. ඒකට අපි මම තව කාරණා ටිකක් පෙන්නන්න. සංයුත්ත නිකායේ තියෙනවා රෝහිතස්ස කියලා සූත්‍රය. අර ඉතල කියපු ටිකේ තේරුණාද? අපිට ජීවිතයේ ප්‍රශ්නේ තියෙන්නේ දැක්කු දැකපු කෙනා ඉන්නවා කියන හින්දනේ ආයේ හොයාගෙන යන්න පුළුවන්. දැන් කණ්ණාඩියට එපුණාම අපේ ඡායාව වැටෙනවා. අහකට යනකොටම ඒක නැති වෙන නිසා එයා එක්ක අපිට ලොකු බැඳීමක් නැහැ. හවත්තන්න බෑ. නමුත් දැකපු කෙනා ආපහු ඉන්නකොට ආයේ හොයාගෙන යන්න පුළුවන් වෙනකොට, ඒකෙන් සැප දුක් විඳින්න පුළුවන් වෙනකොට කැමති වෙනවා බැඳෙනවා කියන එක නවත්තන්න බෑ අපිට නේද? එහෙනම් හොඳට මතක තියාගන්න අපිට මේ නිවන් මඟ කිටියඟතම්, දිත්තේ දිත්තමත්තම්, සුතේ සුතමත්තම්, මුතේ මුතමත්තම්, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. දකින්නේ දැකීමක් විතරයි. ඒක කියන තැනට එන්න ඕනේ. දකින්න පෙර තිබුණා නෙමෙයි, දැක්කෙන් පස්සේ තියනවා නෙමෙයි, දකින්න අවස්ථාව විතරමයි කියන තැනට එන ප්‍රතිපදාව බුදුරජාණන්ට කියන්නේ. ඒ කියන්නේ දකින්න පෙර තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි, මේ ප්‍රත්‍ය නිසා දකින්නවා කියන එක අවබෝධ ලැබෙන්නේ මම කලාප සම්මර්ෂණය කළා කියලා. ඒක ලැබෙන්න ක්‍රමයක් තියෙනවා පෙන්වන්න මට. එහෙම නැහැ. එතකොට ඔකට පෙන්වනවා සංයුක්ත නිකාය කියනවා මේ මේ කතා කරන අතරේදී ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕනම ප්‍රශ්නයක් අද තර ජරුවක් නැහැ මට. මේ මේකට අදාළව මේකෙම තේරෙන පිළිගන්න බැරි එහෙම නෙමෙයි කියනවනම් මම මොන හරි දෙයක් කිව්වොත් ඔක වැරදි කියනවනම් එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඕන අදහස මොකද මට ඕන මොන හරි දෙයක් කියන්න නෙමෙයි. ඇත්තටම බුදුදහම කියන එක තේරුම් තමයි අපි නිවන් දකින්නේ. නියම දහම අපි තෝරගත්තු තමයි ශාසනයට ආදරෙන් ශාසනය ඉදිරියට ගෙනච වෙන්නේ. මම මොකක් හරි පාවිච්චි කරුවා කියලා මොකක් හරි කළා කියලා ශාසනය ඉදිරියට යන්නේ නැහැ. යන්නේ මගේ දෘෂ්ටිය විතරයි. ශාසනය අහකට යනවා. ඒ නිසා සංයුත්ත නිකාය තියෙන රෝහිතස්ස කියලා සූත්‍රය. ওই සූත්‍රයේ දේශනා කරන්නේ එක්තරා රෝහිතස්ස කියලා දෙවියෙක්. දෙවියෙක් කියන්නේ දීර්ඝායුෂ්ක දෙවිය බ්‍රහ්ම ලෝකේ ප්‍රඥේ. අවිල බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමී භාගතුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මම එරිදි ඇති උග්‍ර තපස් ඇති රෝහිතස්ස කියලා ඍෂිවරේ ඒ මට එරිතියක් තිබුණා එක කකුලක් ඔස්සලා ඉතුරු පියවර තියන්න පුළුවන් යදුන් සීජ කැටි යුගසියක් කියන්නේ හැතැම්ම 1600ක්. ඒ මම මේ විශ්වයේ කෙලවරක් හොයන්න කියලා ලෝකේ කෙලවරක් හොයන්න කියලා මම ගියා ආගමනේ. ගිහිල්ලා 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 කොච්චර දුරට ගියාද කියනවා නම් ලෝකේ කෙලවරක් විශ්වයේ කෙලවරක් දකින්න බැරුව මම පළවිය කළා. ඉල තමයි මම මේ නොපිරුණු ධ්‍යානේ මේ ධර්ම ලෝකේ උපන්නේ. ලෝකේ කෙලවර දකින්නේ කොහොමද? කොහොමද මේක කෙලවරට යන්නේ? සත්‍ය බුදුජානක දේශනා කරනවා රෝහිතස්ස පාගමනින් ලෝකේ කෙලවරකට යන්න පුළුවන් කියලා මම කවදාවත් කියන්නේ නැහැ. පාගමනින් ලෝකේ කෙලවරකට යන්න බෑ. මේ විශ්වයේ කෙලවලක් කෙනෙකුට එමු නැද්ද? පාගමනින් යනවා කියන අදහසම දරන්න අතුලේ සැටලයිට් හරහා හොයනවා, ට්‍රේන් හරහා හොයනවා කියන සිද්ධියත් මේ අපේ කයේ කියලා කරන දේවල් ඔක්කොම පාගමනිය යනවා යන ගණිතය යන ඒවා. කෙලවලක් වෙන්න බෑ. එදාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පාගමනිය දිව ලෝකේ කෙලවරක් කරන්නේ. හැබැයි ලෝකේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් නෑ. පාගමනිය ගිහිල්ලා ලෝකයේ කෙලවරක් කරන්න බෑ කියලා කියනවා මම. නමුත් ලෝකයේ කෙලවලකට යන්නේ නැතුව දුක් අවසන් කරන්නත් බෑ. රෝහිතස්ස ලෝකයේ කෙලවල. ඇහැ ලෝකයේ කෙලවලයි, රූපේ ලෝකයේ කෙලවලයි, කන ලෝකයේ කෙලවලයි, සද්ද ලෝකයේ කෙලවලයි කියලා එක කාරණාවක් පෙන්වනවා. ඉමස්මින් භ්‍යාමමත්තේ කලේවරේ සසඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුද්‍යංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධකානි ප්‍රතිපදංච පඤ්ඤාපේමි. රෝහිතස්ස සංඥා සහිත මනස සහිත බඹයක් පමණ මේ ශරීරයේ තුලම මම ලෝකයක් පනවනවා, ලෝක සමුද්‍යයක් පනවනවා, ලෝක නිරෝධයක් පනවනවා, ලෝක නිරෝධකානි ප්‍රතිපදාවක් පනවනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකය කියන එකත් ලෝකයේ ඇතිවෙන හේතුවත් ලෝක නිරෝධී ලෝකයේ ශුන්‍යතාවේ ලෝකයේ අනිමිත්ත බව ලෝකයේ නැති තැනත් ඒ ප්‍රතිපදාවත් මේ බඹයක් වුණ ශරීරයෙන් කියලා. මෙන්න මේ මින්මට ආවෝ මෙන්න මේ ලෝකයක් ලෝක ඇතිවීමත් නැතිවීමත් බම්බයක් වුණ ශරීරය කියන තැනින් දකින්න පුළුවන් වුණොත් උගලට මේ දුක ඒ මොහොතේ ගෙවෙන මරණය පස්සේ නෙමෙයි. මොනෝකයි අපේ ඉලක්කය? ඔතන. ඔක මගේ අදහස නෙමෙයි බුදුරජාණන් වහන්සේ. දැන් බලා ගන්න ඔයගොල්ලෝ ඔය මුකුත් ක්‍රම ඕනේ නැවුවා. ඉබේමයි. ලෝකයේ බඹයක් වුණ ශරීරයෙන් දකින්නේ කොහොමද කියන එක බලන්න ඕනේ අපි ටිකක්. දැන් අපිට ඇහැනම් තියෙන්නේ බඹයක් පමණ ශරීරය කියලා තේරෙනවා. හිත තියෙන්නේත් මේ ශරීරය කියලා තේරෙනවා. නමුත් අපි හිතන්නේ රූපේ නම් බාහිරයි කියලා නේ. දැන් ලෝකය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඇහැ ලෝකයයි රූපය ලෝකයයි චක්කු විඤ්ඤාණය ලෝකයයි කන ලෝකයයි සද්ද ලෝකයයි සෝත විඤ්ඤාණය ලෝකයයි කියලා ආපු සූත්‍ර තියෙනවානේ. ඇහැ ලෝකය රූපය ලෝකය චක්කු විඤ්ඤාණය ලෝකය කන ලෝකය සද්ද ලෝකය සෝත විඤ්ඤාණය ලෝකයයි කියලා කිව්වනම් ලෝකයේ බඹයක් වුණ ශරීරයෙන් දකින්නත් කියලා කිව්වනම් අපිට වෙනවා එහෙනම් ඇහත් රූපය චක්කු විඤ්ඤාණය බඹයක් වුණ ශරීරයෙන් දකින්න වෙනවානේ වෙනවා. ඔන්න ඔය දර්ශනයට આવුත් අපිට නිත්‍ය සංඥාවක් නැහැ. නමුත් අපි අද ඉන්නේ ඇහැ බඹයක් වුණ ශරීරයේ තුලය රූපේ හිත බඹයක් වුණ ශරීරයේ තුලය අපි පිළිගන්නවා. නමුත් රූපේ බාහිරයි. බාහිර තියෙන රූපයයි මේ ඇහෙන් ඇහැයි හිතයි දෙකෙන් බලන්නේ. එහෙමද ඉන්නේ නැද්ද? එහෙමයි. ඒ නිත්‍ය සංඥාව ස්ථිතීම ඇති දෙයක් හම්බවීම හම්බ වෙන දෙයට බැඳීම බැඳෙන දෙයක් නැති වෙනකොට දුකේම වළක්වන්න බෑ. මෙන්න මෙතෙන් උත්තර හොයාගන්න. ඔකදී අපි ඔකට මෙහෙම කරමු මෙයා. තව පැත්තකින් ගත්තොත් අපි හැමෝගෙම අදහස තමයි අපි ඉපදෙන්නේ ඉස්සර වෙලා මේ ලෝකෙ තිබුණා. මේ ලෝකෙ හැදිලා තිබුණා. ඒ තියෙන ලෝකෙට තමයි අපි උපන්නේ. අපි ඉපදෙන්නේ ඉතල මේ ලෝකෙ තියෙනවා හැදිලා ඒ තියෙන ලෝකෙ අපි උපන්නා. ඉපදිලා අපි ඉපදින්න කලින්ම තිබුණු මේ ලෝකෙ ඇසුරු කරමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ කර්මානුරූපව මේ ලෝකෙ මැරිලා අපි යනවා. මේ ලෝකෙ තියෙද්දි ලෝකෙ මැරිලා අපි යනවා. ඔක තමයි අපේ දර්ශනය. අපි දන්නේ ඔය මට්ටමකම ඉඳගෙන තමයි අපි ඉපදෙන ඉස්සර ලෝකෙ තියෙනවා. තියෙන ලෝකෙ තමයි ඉපදිලා ඉන්නේ. අපි මැරිලා මේ ලෝකෙන් යනවා කියන මට්ටමක ඉන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න තියෙන්නේ තණ්හාව නිසා තමයි අපි මේ ලෝකෙට ආවේ. ආයේ තණ්හාව තිබුණොත් තමයි මේ ලෝකෙ තියෙද්දි වෙන ලෝකයකට යන්නේ. ඒ හින්දා අපි උත්සාහවත් වෙනවා තණ්හාව නැතුව ඉන්න මේ ලෝකෙ අනිත්‍ය බලනවා අපි. ඒක දෝෂේ මම කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උඩට වෙනස් සිද්ධියක්. ඔය අදහසත් එක්ක තියෙන ඔය දර්ශනයත් එක්ක තියෙන ඔය සිද්ධාන්තෙම වැරදි. බුදුදහම ගොඩාක් ගැඹුරුයි. බුදුදහම කොච්චර ගැඹුරුද කියන නම් සර්වඥතා ඥානයක් තියෙන බුදුරජාණන් වහන්සේට හිතුණා මම මේ අවබෝධ කරගත්ත ධහම ලේසියකට මේ කාමයේ වන්දන ලෝකයට තේරෙයිද නැහැ. නොකිය ඉන්න තරම් මම උත්සාහ වුණා. බුදුරජාණන් වහන්සේ නමකට හේක ගැඹුරුයි කියලා හිතුණා හිතන්න අපිට. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වුණේ අපේ අදහසට වඩා ගොඩක් වෙනස් එකක්. අපිට තිබුණේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකේ තියෙන එකකට අපි උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකයක් තිබුණ එකට උපන්න නෙමෙයි. අපි ඉපදීමම මේ ආයතන ටිකේ ඉපදීමමයි ලෝකේ ඉපදීම. ලෝකේ උපන්න කියන්නේ ආයතන ටිකේ ඉපදීමම. ලෝකේ හටගත්ත කියන්නේ ආයතන ටිකේ හට ගැනීමම ලෝකේ හට ගැනීම. ආයතන ටිකේ පැවතීමම ලෝකේ පැවතීම. ආයතන ටිකේ නිරෝධයම ලෝකේ නිරෝධය කියන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එතකොට ආයතන ටික හටගත්ත කියන්නේම ලෝකේ හටගත්තා. තියෙන ලෝකෙක මේ ආයතන ටික හටගත්තා නෙමෙයි බුදුදහම නියම දර්ශනය. නමුත් අපේ මනස බලන්ද අපි ඉන්න තැන බලන්ද අපි ඉපදෙන්න පෙරත් තිබුණු ලෝකයක් ඒ තියෙන ලෝකේ අපි ඉන්නේ. ලෝකේ තියෙද්දි කර්මානුරූපව අපි යනවා. තියෙන සිද්ධිය තුලම තියෙන ලෝකයේ ඇති බවක් අපිට නිත්‍ය බවක්. ඔය නිත්‍ය බව තියාගෙන මෙහෙ මොකුත් හෙල්ලිලවත් නැහැ. එතකොට මේ පුද්ගලයා පය ගහලා ඉන්නේ හොඳට එහෙමම. මෙයාට මේ දර්ශනේ තමයි කර්ම රැස් වෙන්නේ. නිත්‍ය සංඥාව මේ දෘෂ්ටි ආරම්භයේම නිත්‍ය සංඥාව මේක තුල අනිත්‍ය බැලුවත් දුක බැලුවත් මොන විදිහට බලුවත් අවිද්‍යාව තුල කරන එක්තරා මට්ටමක ක්‍රියාවක් මිසක අවිද්‍යාව හිල්ලවත් නැහැ. බුදු තේරුම් ගන්නවා මේ කියන එක. එතකොට මේ තියෙන ලෝකේ අනේ කැඩෙන බිඳෙන බව නෙමෙයි කුඩු කළා අඹරලා මොන විදිහට බැලුවා. ඒක බලන් කලමයි අපිට වැරදිලා තියෙන්නේ. ඊට පස්සේ බුදුදහමෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද? අපේ ඉපදීම ලෝකේ ඉපදීම නැත්නම් මේ ආයතන හයේ ඉපදීමම අපේ ඉපදීම. ලෝකේ හට ආයතන ටිකේ හට ගැනීමමයි ඔන්න ලෝකේ හට ගැනීම කියලා පෙන්වන. එතකොට අපි උපන්න කියන්නේ ආයතන ටිකේ පහළ වීම. ආයතන ටිකේ පහළ වීම තමයි ලෝකේ පහළ වීම කියලා පෙන්වනවා. දැන් උපදින්න කලින් තිබුණ එකක උපන්නා හෝ උපන්න නෙමෙයි. ආයතන ටිකේ පැවැත්මම ලෝකේ පැවැත්ම කිව්වා. දැන් තියෙන ලෝකයක් ඇතුළු කරන කතාවක් නෙමෙයි. ආයතන ටිකේ නිරෝධියම ලෝකේ නිරෝධය කිව්වා. තියෙන ලෝකේ තියෙද්දි අපි යන කතාවක් කිව්වා නෙමෙයි. මෙන්න මේ සිද්ධියට ප්‍රතිපක්ෂයක් අහුවෙන්නේ මේ දර්ශනයට. බාහිර අල්ලන්නේමක් අහුවෙන්නේ උපාදාන රහිතව ඉන්නවා කියන ඕකට. තියෙන ලෝකයකට එනකොට ඇවිල්ලා තියෙන ලෝකේ අතුරු කරගෙන ඉන්නකොට මේ තමයි උපාදාන සහිත වෙන්නේ. තියෙන ලෝකයේ ඔයගොල්ලෝ ඉන්නේ. මේ ලෝකේ උපාදාන කරගෙන ඇසුරු කරගෙන ඉන්නේ. තමන් එකම ඉපදිලා තමන් එකම පැවතිලා තමන් එකම නිරුද්ධ වෙනකොට ප්‍රතිපක්ෂව හම්බවෙයිද අපිට? එතකොට අල්ලන්න හෝ බැඳෙන්න හෝ ගැටෙන්න හෝ පුළුවන්ද අපිට? බැ. නමුත් තමන්ට ඉස්සර වෙලා හටගෙන පසුව නැති වෙන බහැර තියෙන යමක් හම්බ වුණොත් ඒකේ ඇලෙන්න බැයිද අපිට? පුළුවන්. ගැටෙන්න බැයිද අපිට? පුළුවන්. ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න පුළුවන්. ඒ නිසා සැප දුක් වෙනින්න පුළුවන්. නේද? ඒ නිසා කවුරු හරි ඕගොල්ලන්ට කියලා දුන්නොත් තියෙන දේක අනිත්‍යයක් බලන්ද මොන විදිහට ගැඹුරින් කියලා දුන්නත් බහැර කරන්න එපා. ඒක ගණ්ඩත් එපා. බුදුරජාණන් වහන්සේ දෙන්නපු මේ වගේ දර්ශනයකට ගලපලා බලන්ද මේ දෙන්නන ක්‍රමය හරිද කියලා. හරි නෑ නැත්තම් ඒක බහැර කරන්න. ඒ තුලින් ඔයගලන්ට මොකද? ඒ තුලින් කවදාවත් ඔයගලන්ට දුක නිවෙන්නේ නෑ. ඉතින් මට මෙතනට දෙන්නම් ගොන්නේ ලෝකේ භාවනා ක්‍රම බොහෝ තියෙන්න පුළුවන්. චිත්ත සමත්යයන් ඇති වෙන ක්‍රම බොහෝ තියෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කිරීම නිසා මෙල්බන් වලට යන්න ඕන මොනවා හරි මාර්ග විදිහට මෙල්බන් වලට යවෙන්නේ නැන්නේ. ඒකට අදාළ පාරේ යන්න ඕනේ. ඒ වගේ දුක නිවෙන්න මොනවා හරි දෙයක් කළාට දුක නිවෙන්නේ නැහැ. රූපය අනිත්‍ය, සද්දය අනිත්‍ය, ගන්ධය අනිත්‍ය, රසය අනිත්‍ය, ස්පර්ශය අනිත්‍ය, ධර්මාරමණය අනිත්‍ය කියන එක ලෝකෙට මේ දේවල් තියෙනවා කියන නිත්‍ය සංඥාව අතහැරෙන්නේ තමන් එක්කම මේවා ඉපදෙනවා, තමන් පවතිනකම් පවතිනවා, තමන් එක්ක නිරුද්ධ වෙනවා කියන ලක්ෂණයට අත්දැකීම. ඕගොල් ඒ සිද්ධියෙන් කියන්නේ ඕගොල්ලන්ට යම් දවසක අවබෝධ වුණොත් මේ පේනවා කියන රූපේ පේනවා කියනකොට පේන්න පෙර තිබුණත් නෙමෙයි මෙහෙම එක මේ සටහනම පේන්න පෙර තිබුණත් නෙමෙයි මේ ආයතන ටිකටම තියෙන රූපේ මේ ඇහි උපකාරින් හිතෙන් බලනවා නෙමෙයි මෙතන තියෙන මේ කතා කරන දර්ශනයේ වෙනස අපිට හරි පහසුයි. චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන කියලා බලනකොට අපි හිතන්නේ තියෙන රූපය ඇහැට ගැටුණු නිසා හිත උපන්න ඒ නිසා පේනවා. නෑ, මේ සිද්ධියෙන් පෙන්නන ගොඩාක් ගැඹුරු සිද්ධියක්. ලිප්ගල් තුනක් හින්ද මුට්ටිය කියන එකක් තියෙනවනම් රැඳිලා දැන් මේ මුට්ටිය කියන එක රඳවගෙන තියාගෙන ඉන්නකොට මුට්ටිය කියන එක තියුනේ මේ ලිප්ගල මේ ලිප්ගල හින්දයි නැත්නම් මේ ගල් දෙක හින්දයි කියලා එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට හෝ මේ දෙන්න ඉන්න තැනක පස්සේ ඇවිල්ලායි මේ මුට්ටිය ඔස්සේ නැත්නම් මේ දෙන්න හිටියා මේ එක්කෙනා පස්සේ ආවේ එක්කෙනා හිටිය දෙන්න පස්සේ ආවේ කියන කාරණාවක් තියෙනවා. මේ මුට්ටිය කියන එක රඳවගෙන ඉඳනම් තුන් දෙනා වුණොත් උපකාරී ඉඳලා තියෙනවා. මෙයා මේ දෙන්න උපකාරලා මෙයාට මේ දෙන්න උපකාරලා මෙයාට මේ දෙන්න උපකාරලා මෙයාට ඒ වගේ චක්කු සම්පස්සය කියලා කියනකොට ඉස්සෙල්ලා ඇහැ තිබුණා රූපය තිබුණා ඒ තියෙන දෙක ගැටමින්ද හිත උපන්න කිව්වොත් මුට්ටිය කියන කෙසෙව්වේ මේ දෙන්න තිබුණා පස්සේ ආපු දෙපගල හින්දායි කියලා කිව්ව වගේ මේ එතකොට එහෙම නැතිනම් ඇහැ රූපයයි හිත ඇදෙන්න පුළුවන් ප්‍රවණතාවය ඇහැ තිබුණා ඒකද තිබුණු රූපය ගැටමින්දයි හටගත්තේ කිව්වත් එන්නේ මේ චක්කුම් පටිච්ච රූපිත උපජේ චක්කු විඥාන කියන වචනයෙන් කියනවා ඇහැ උපකාරයෙන්මයි රූපය හදන්නේ රූපේ උපකාරයෙන්මයි ඇහැ හදන්නේ මේ දෙන්න නිසාමයි හිත හදන්නේ හිත නිසායි මේ දෙන්න හදන්නේ එතකොට චුට්ටක්වත් ඉතුරු නැහැ බලන්ද පෙර තිබුණත් නෙමෙයි බැලුවෙන් පස්සේ තියෙනවත් නෙමෙයි බලන වෙලාවේදී හේතු ප්‍රත්‍යයයි හේතුම් පටිච්ච සම්භෝතං හේතු බංගා නිරුච්චති කියන. ඔය අවබෝධය ඕගොල්ලන්ට ලැබෙන විදිහට ඕගොල්ලෝ හිත තියන්නේ නැතුව මේ දර්ශනය තියෙන තැනක ඒක නොදැන රූපේ ඇහැෙන් බලන්න පෙර දැනුම් පස්සේ බලන වෙලාවෙදි ඒක නවබෝධය නැතුව රූපේ කියලා එකක් තියනවා කියලා තියෙන රූපේ කලාප බැලුවා කියලා හෝ ඒක කෑලි කෑලි කඩලා බැලුවා කියලා හෝ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද එහෙම බලන් ඕනේ නැහැ අපිට. එහෙම බලන් අපි කියමු වතුරකට එදීම නිසා එදෙන්ද පෙර ඡායාව තිබුණෙත් නෑ එදෙන් පස්සේ ඡායාව කියන්නේ මේ ඉබුණු නිසාමයි ඡායාව වැටෙන්නේ. නමුත් එදෙන්ද පෙර මේ ඡායාව හටගන්න හේතුව ගැන අවබෝධයක් නැතිකම නිසා එදෙන්ද පෙර තිබුණු වටපිටාව ගැන අවබෝධයක් නැතිකම නිසා එබිලා එකෙන් පැත්තකට ගියාම නැති වෙන බව නොදන්නා ඒ ප්‍රත්‍ය නැතිකමේ අවබෝධයේ නැතිකම නිසා එබුණු වෙලාවේදී මෙහි තියෙන ඡායාවයි මෙහෙ වැටෙන්නේ කියන එක නොදන්නාකම නිසා මේ ටික අතීත අනාගත වර්තමාන කියන එක තුන් කාලයේ අඥාන වුනොත් අඥාත වුනොත් නොදන්නවා වුනොත් නොදැනුනොත් ත්‍රිසංගත සතාට වගේ බාහිර ඉන්න කෙනෙක් අහුවේ ත්‍රිසංගත සතාට හටගන්න පැත්ත දන්නෙත් නැහැ නැති වෙච්ච පැත්ත දන්නෙත් නැහැ වර්තමානයේ හේතු වෙන මේ එයාගේ ඡායාව කියලා දන්නේ නැහැ මේ පැත්ත නොදන්නකොට වෙන්නේ මෙහෙක ඇත්ත වෙනවා ඔන්න දැන් වතුර දිහා බලාගෙන ඉන්නවා තව සතෙක් ඉන්නවා කියලා දැන් බැරි වෙලා අපි නිකමට කිව්වොම දකින්ද ඉස්සෙල්ලත් හිතපු කෙනා කියලා මෙයා හිතාගෙන ඉන්නේ දැක්කෙන් පස්සෙත් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ එතකොට හා ඉන්න කෙනා ආපහු බලන් ආවහම ආයෙත් පේනවා දැන් නිත්‍ය සංඥාවක්මයි තියෙන්නේ එතකොට නිත්‍ය සංඥාව නිසා ඉන්න කෙනාට ඇලෙනවා හෝ ගැටෙනවා ඉන්න සතට බුරනෝ නැත්තම් තරහෙන් ඉන්නවා මේ ඇලින් ගැටින් දෙක තියෙන නිත්‍ය සංඥාව නිසා ඒ නිසා අනිත්‍ය බලන්න දැන් ඒකේ රූප කලාපයක් දැන් ඇහැට පේන එක බලාගෙන මේ සතාවේ කෙස් ලොම් මේ හම්මස් මේ සතා නෙමෙයි කියලා බලනවා නැත්නම් මේ රූප කලාපයක් ගන්න බිඳි බිඳි යනවා කියලා බලනවා මොකද මේ දැන් අනිත්‍ය බලනවා මොකද මේ තණ්හාව නැති කරලා දැන් බලන්න නිත්‍ය සංඥාව වෙලා තියෙන ඔය කලාප නොදකීම නිසාද මේකේ පෙරපස නොදකීම නිසාද කියන්නේ එහෙනම් මම මේකේ අනිත්‍ය බලන්න කරන්න ඕනේ කලා මේක ඇතුළට ගිහලා ඇතුළේ කැලි කැලි බලන එකද පෙරපසු දෙක බලන එකද බලන්නේ දැන් අපි මම ඒකම නිසාම මේක පේන්නේ කියලා මෙහෙට තියෙන හේතුව දකින නිසා අර පැත්ත අනිත්‍ය බලන්න මට ඒ වස්තුවට යොමු වෙන්නවත් ඕනේ නැහැ. මේ හැම එකකම ලක්ෂණයමයි. අනිත්‍ය බලන්න කියලා හරි මම ඒ වස්තුව අල්ලගත්තොත් අනිත්‍ය බැලුව නෙමෙයි නිට්ටි වුණා ඒක. මම ඒක අල්ලගත්තා. අල්ලා නොගෙන අනිත්‍ය බලනවා කියන එකේ ලක්ෂණය තමයි ඒක ඒක අල්ලන්නේවත් නැහැ. ඒකනම් නඹුරු වෙන්නවත් නැති වෙන්න ඕනේ. එතකොට දැන් ඡායාවේ අනිත්‍ය බලන්නයි මට ඕනේ. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිට්ටි වුණොත් නේ මම මට ඒක ඇත්ත වෙන්නේ ඇත්ත වුණොත් දැලෙන්නේ කැටෙන්නේ. තේරුණා නේද? එතකොට ඒකද මම මොකද කරන්නේ වතුරට බැලනකොට මම මේ බොන හින්දා මේ පේන්නේ කියලා බලනවා. ඒකෝ මම දන්නවා මම හේතු මෙහි තියෙන දෙයි මෙහි වැටෙන්නේ කියලා දන්න හින්දා කවුඩර් ටිකක් ගන්න උනත් කණ්ණාඩියකට ගිහිල්ලා මොන හරි දෙයක් කරනවා මේ පැත්තට කරනවා මිසක මෙහෙ කරන්නේ නැහැ. අඩුපාඩුවක් බලලා රවුල් කැල්ලක් හරි මෝනේ රොඩක් හරි තිබුණු තර වතුරේ තියෙන මෝනේ හදන්න යන්නේ නැහැ. මෙහෙ තමයි මෙහෙ බලාගෙන මෙහෙ තමයි හදන්නේ. නේ? මොකද ඒකෙන් තේරෙනවා මෙහෙ වැටුනට මෙහෙ තියෙන හේතුව කිම් තමයි තියෙනවා. මේ ප්‍රතිචාර දැනන්නේ. ඒකේ ලක්ෂණය තමයි මෙහෙ අල්ලගන්නේ නැහැ දැන්. හේතුව මෙහෙට තියෙනකොට මෙහෙ අවුලලා නැහැ. පැත්තකට යනකොට මොකද වෙන්නේ? මෙහෙටනේ හටගත්ත විලාසෙත් මේ අහුවෙලා නැහැ. උපාදානව නැහැ. උපාදාන නිරෝධ භව නිරෝධ අහකට යනකොට මෙහෙ තියනවා කියන එක නෑ ඔන්න දැන් නෑ අහකට යනකොට නැති වුනොත් හැදෙන්න කලිනුත් තිබුණා නෙමෙයි කියන එක හිතින් දැන් මම දන්නවා වතුර තිබුණා නෙමෙයි ඔන්න යනවා දැන් මම මේ දකින රූපය අනිත්‍ය දකිනවා ඒ හින්දා ඒක ඇත්ත වෙලා නෑ මට ඒ හින්දා මම ඇලෙන්න ගැටෙන්නේ නෑ ඇලෙන්න ගැටෙන්නේ නෑ මම අනිත්‍ය දකිනවා දැන් මට කලාප සම්මර්ෂණයක් කියලා එකක්වත් කෑලි කෑලි කඩලා බලන්න ඕනේ කියලා එකක්වත් තියෙනවද? මේකක් නැහැ. ඒ වගේ මේ හේතු ටික නිසාම පේනවා කියලා මේ වර්තමානයේ පිනෙන දේ දන්නේ නැත්නම් අපිට. පිනෙන දේ ඇති වෙච්ච පැත්තක් දන්නේ නැත්නම්. පිනෙන දේ නැති වෙන පැත්තක් දන්නේ නැත්නම්. තුන් පැත්තම අඥාන නිසා අඥාත නිසා අපිට තිරසංගත සතාට වතුරුදි වෙච්ච දේ විලා මේ ඇත්ත වල මේ ඉන්නේ. මේ ඉන්නේ. හොඳට බලන්න මේ සිද්ධිය. මේ ඉන්නේ එහෙම. දැන් නිත්‍ය සංඥාව නිසා මේක ඇත්ත කියලා ඇත්ත නිසා ඉන්න අය හොඳයි නරකයි කියලා දෙකට බෙදලා අපිට. සැපේන රූපේ හොඳයි දුකේන රූපේ නරකයි. හොඳ රූපෙට කැමති නරක රූපෙට අකමැති. කැමති දෙයට ලෝභය අකමැති දෙයට ද්වේෂය. මේ දෙකම කර්ම. මේ දැන් බෙදන්න බැරි විදියට දැන් ලෝභ දේශ දෙක සැප දුක් දෙක මේ ඔක්කොම නිත්‍ය සංඥාව මත. ඔකට අපි මුකුත් කරන්න දන්නේ නැහැ. දැන් මේක ඇති උනේ මේ නිත්‍ය සංඥාව ඇති උනේ කොහොමද කියලා දන්නේ නැහැ අපි. නිත්‍ය සංඥාව ඇති උනේ කොහොමද කියලා නොදන්නා අපි නිත්‍ය සංඥාව නැති කරන්න මේ හදන්නේ. නිත්‍ය සංඥාව නැති කරන්න අපි දන්නේ අපිට ඉගෙන උගන්වන්නේ මොකද්ද? පේන දේ කඩන්න. කෑලි කෑලි සම්මත මාස්ද ලීද නහර දැන් මේ පේන සංඥාව අනිත්‍ය බලන්න අපි මේ හදයි සම මාස් ලී නහර ඇට ඇට මිදුළු නැත්තම් මේක පටිය ආපෝති ජීවය සතර මහා ධාතුන් හැදෙන එක හත ගන්න නැති වෙනවා මේක ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා කියලා අපි මේ බලනවා දැන් ආප අපි මෙහෙම ගලවට ආප වෙනකොට ආයෙත් තියෙනවා ආයෙත් නිත්‍ය සංඥාව නිසා තමයි නිත්‍ය සංඥාව නිසා තමයි හොඳ නරක දෙකක් අපිට හම්බෙන්නේ. ඒ කියන්නේ තියෙනකොට තියෙන දේ හොඳ හෝ නරක වෙනවා. හොඳ හෝ නරක වුණොත් නරක දේට අකමැති හොඳ දේට කැමති වෙනවා. කැමැති අකමැතිලු ලෝභ දේශ දෙක තියෙනවා. ප්‍රශ්නේ දේරෙනවා අපිට. දැන් නිත්‍ය සංඥාව අතහරින්න අනිත්‍ය බැරිය යුතුයි. කොහොම හරි අනිත්‍ය බලනවා මිසක නිත්‍ය සංඥාව ඇතිවෙන්නේ කොහොමද? ඒ ඇති වෙච්ච විදිය නැති කරන එකයි අනිත්‍ය කියන එක දන්නේ නැහැ අපි. ඒකයි. නිරෝධී උත්සාහවත් වෙන සමුදියේ දන්නේ නැතුව. වහලෙ දෙමිලා අරමන් කිව්වේ හිල්ලලා වතුර වැක්කන කොතනක් හරි වරනවා. නමුත් උන්ට මේ ප්‍රශ්නේ ඕගොල්ලෝ බේරගන්න ඕනේ නැහැ. ඇත්තටම මේ ප්‍රශ්නේ සාධාරණ විසඳගන්න ඕනේ නැහැ. මේක පින්නන්න පුළුවන් මත් මේක මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න ඒ පස්සේ කුකින ගුණය සහේතුකයි මේ ඕනම තැනකින් තියලා බලන්න බුදුදහමට මම කියන එක වෙනවද නැද්ද කියන එක බුදුරජාණන් වහන්සේ හැම වෙලේම හේතුඵල ධර්ම ප්‍රතිසම්පන්න බව ප්‍රත්‍යේ නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නැති වුණ නැති වෙන බව කියා මේ පෙන්වන්නේ ඇයි කියන කතාව හේතු පරිසම්භූතං හේතු බංගාණ විජ්ජති යම් කිච්චි සමුදය ධම්ම සම්බන්තන දෝතං යම් කිච්චි සමුදය ධම්ම යමක් සමුදේ ස්වභාව කොට ඇතිවීම ස්වභාව කොට සම්බන්ත නිරෝධ එහෙනම් තිබුණත් නෙමේ තියනවත් නෙමේ හටගෙන නිරුද්ධ වෙනවා එතකොට ඒ මට්ටමටයි දැකලා නිත්‍ය සංඥාව අපහැරෙනවා එතකොට මේ ඇතිවෙච්ච හේතුව ඇතිවෙන හේතුව හටගත්ත හේතුව දන්නේ නැතිලු කම නිසායි මේ පේන දේ තියෙන්නේ අපිට. ඒ පේන දේ තියෙන නිසායි බැඳිලා තියෙන්නේ. ඒක ඇත්ත වෙලා තියෙන ඇත්ත වෙච්ච නිසායි බැඳෙන්නේ අපි සැප දුක් දෙක බැඳිලා. ඔය ලෝභය සහ ද්වේෂය කියන දෙක අතහැරෙනවා සැප දුක් කියන කාරණා දෙක අතහැරෙනවා. සැප සහ දුක කියන අන්ත දෙක හම්බ වෙන තාක් ලෝභ ද්වේෂ දෙක කැමැත්ත අකමැත්ත කියන දෙක අතහරිනවා කියන එක වෙන්නේ නැහැ. කැමැත්ත අකමැත්ත කියන දෙක තියෙන තාක් කැමති දෙයට බැඳෙනවා අකමැති දෙයට අකමැතින ගැටෙනවා කියන එක නවත්තන්න බෑමයි. කැමැත්ත අකමැත්ත කියන දේ නවත්තන්න බෑ. ලෝභ ද්වේෂ දෙක නවත්තන්න බෑ. කැමැති අකමැති කියන දෙක හම්බ වෙනකම් කැමැති අකමැති දෙක නවත්තන්න බෑ. සැප දුක් කියන දෙක හම්බ වෙනකම් සැප දුක් කියන දෙක නවත්තන්න බෑ නිත්‍ය සංඥාව ඇසිතා. නිත්‍ය සංඥාව නවත්තන්න බෑ අනිත්‍යයි කියන දැකීමේ නැතක් අනිත්‍යයි කියන එක ගන්න බෑ පටිච්ච සම්පාද නෝන නැති. පටිච්ච සම්පාදයේ තියෙන නිසයි. එතකොට මෙතනදී තේරුම් කරගන්න ඕනේ මේ ප්‍රශ්නේ ලෙහෙන හැටි කියලා තේරුම් කරගන්න. දැන් ඔන්නෝයේ සම්පූර්ණ දුක නිවෙන ක්‍රමය මොකද මේ මේ ඔගලන දුක ඇති වෙච්ච හැටි ඔය පෙන්නේ දුක නැති වෙන හැටි පෙන්වනවා. ඇයි අතීත අනාගත වර්තමාන කියන හේතු ටිකට නුවණ නැති වෙනකොට නිත්‍ය සංඥාව ඇති වුණා නම් නිත්‍ය සංඥාව මත තිය ඒ කියන්නේ තියෙන දේ හොඳ සහ නරක වුණා නම් නරක දේට අකමැති හොඳ දේට කැමති වුණා නම් ඊට පස්සේ නරක දේ ලැබීම දුකක් හොඳ දේ නොලැබීම දුකක් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක සහ අප්‍රියංග හා එක්වීමේ දුක මේ තුල තියෙනවා. ජීවිතයේ හැම දෙයක්ම ආවරණය කරලා තියෙන දුක. ඒ සැපයි දුකයි කියන දෙකේම තියෙන දුක. ওই දුකෙන් මිදෙනවා කියන එකක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බයත්තුම ශරීරයෙන් රකින්න කියලා කිව්වේ එතන කුත්ති ධර්මයේ දකින්න පෙර තිබුණා නෙමෙයි දැක්කෙන් පස්සේ තියනා නෙමෙයි මේ හේතු ටික නිසා හටගන්න එකෙන් දර්ශනය තිත තියලා ඒක හරියට මෙහෙම හිත තියලා වර්තමානයේ බලාගත්තොත් අටුවත් උනෝයි දර්ශනයට එනවා ආවුත් මේ දැන් බඩගින්න පිපාසය ඔළුව කැක්කුම කන් කැක්කුම දත් කැක්කුම බඩේ කැක්කුම කියන තැන ඉඳලම ප්‍රතිකාරම අය ඒකට විතර තමයි පෙන්වලා ඕනේ එතන ඉඳලම අය දුකක අපි හිතාගෙන බුදුදහමෙන් දුක නැති වෙන්නේ එක්ක මරණ පස්සේ එක්ක ලෙඩ විය මහලු වෙන නැත්නම් හිත හදාගෙන ඉන්න පුළුවන් ඒ බඩේ කැක්කම කංකකෝ දක්කේ කෝ දුක සත්‍යයි නැද්ද දුක නිරෝධිකුත් ඒකත් නිකුත්යි මේක ජීවිතෙන් පලාගිය ප්‍රශ්නයකට හදන උත්තරයක් හේව නෙමෙයි මේ දැන් හැම දෙයකටම ආයේ එතකොට මට ඉතින් මතක් කරන්න ඕනේ බුදුදහම කියනකොට අනුමානයට උගුල දර්ශනයක් ඇති කරගන්න කවුරු හරි කිව්වත් මොනවා හරි කිව්වත් කොහොම හරි කිව්වත් අනිත්‍යයක් නෙමෙයි කොහොම හරි දුකක් නෙමෙයි කොහොම හරි අනාත්මයක් නෙමෙයි මේ ඔය කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලෝකයේ අනිත්‍යයි ලෝකයේ දුකයි ලෝකයේ අනාත්මයි කියන දර්ශනය ඕගලන්ට එන්න ලෝකයේ කියලා එකක් අල්ලලා කඩලා බලන්න ඕනෙම නැහැ. අර වතුරට වැටෙන ඡායාවේ අනිත්‍ය බලන්න ඒක ඇතුළට නැඹුරු වෙන්න ඕනේ නෑනේ මම නේද? ඒ වගේ ඒකට තියෙන හේතු ප්‍රත්‍යක්ෂික බැලීමෙන් එක වෙන්නේ. ඒ නිසා අන්න ඒ වගේ මේ දර්ශනය ගැන හිතන්නේ කොහොමද? හැම වෙලාවෙම බුදුආචාර්යන් අපිට දේශනා කරන පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීමත් නැතිවීමත් නොදැන අවුරුදු 100ක් ජීවිතය තුළ නැහි ජීවිතය. පංච උපාදානස්කන්ධයත් ඒක ඇතිවීමත් නැතිවීමත් දැනගෙන එක දවසක් ජීවත් වුණාට වටිනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඇති වෙන්නේ මෙහෙම නේද නැති වෙන්නේ මෙහෙම නේද කියලා අවුරුදු නොදන අවුරුදු 100ක් ජීවත් වතර නැහැ. එයා ඉන්නේ තියෙන ලෝකෙකයි දකින්න ඉස්සලා තිබුණා තියෙන දේ දකින්නවා කියන තැනකුයි එයා ඉන්නේ. ලෝකේ ඇතිවීම නැතිවීම දැනගෙන එක දවසක් ජීවත් වෙනවා කියන එක එයා දන්නවා. තිබුණ එකක නෙමෙයි මේ මෙහෙම නේද ලෝකේ උපන්නේ. තියෙන එකක් නෙමෙයි මේ ප්‍රත්‍යතික නිසායි නේද උපන්නේ කියන එක. මම ඔකට අර තව උපමාවක් නිකන් මතක් කරන්න. මම කතා කරන ටිකට සීල සමාධි දෙක එකතු කරගන්න ඕනේ. ඒක ඒ කියන්නේ මම අද මේ කතා කරන බුදුරජාණන් වහන්සේ පෙන්වූ දර්ශනය ගැන බුදු ගහම කියන එක ගැන. ඒ කියන්නේ මොනවාම හරි දෙයක කියන්නේ සමහර විටක අපේ හිත ඒ කියන්නේ ලෝකේ අසරණයි මම දන්නවා. හිත චුට්ටක් සමාධි වුණොත් නැත්තම් හිතට පොඩි ආලෝක සංඥාවක් තේරුණොත් නැත්නම් එහෙම මට්ටමකදගෙන අනිත්‍ය ටිකක් හිතුවොත් අපි සමාජයට ගොඩාක් දිනු වෙච්ච අය අධිකමයක් ලැබුවායි කියන මට්ටමට හිතන තරම් මේ ලෝකේ හුරු වෙලා අපි. මොකද ඇත්තටම එහෙම වෙන්නේ ඔගොල්ලෝ මොඩල් දිනක හම්බලා තියෙන මේ ආලෝකයක් දැක්කම අධිකමයක් කවදාවත් එහෙම හේනකින්වත් හිතන්න එපා. මේ හිතේ අවබෝධය හිතේ වැටීම සුත්තක සම්බන්ධ නැහැ මේ ඥාන දර්ශනයට. සුත්තක සම්බන්ධ ඒ චෝටි ආලෝකයක් ගැන කවර කතාවද මේ භවනා කරගෙන යනකොට රෑ යම්සේද දවල් එකේ දවල් යම්සේද රෑසේ කියලා රෑට රෑ දවල් දෙක වෙනසක් නැතුව පෙනෙන මට්ටමේ ආලෝක සංඥාව උපදින්න මට්ටමට එනවා. එදාට එයා ජීවත් වෙන්නේ මේ ලයිට් ඕන් නැහැ, ඉරු එළිය නැහැ, සඳේ එළිය නැහැ, එයාට ඡායා නැහැ. එයා රෑ දවල් හඳුනාගන්නේ කුරුල්ලෝ කෑ ගහනවා මේ වගේ දේවල් මේ දවල් එහෙම නැති තැනක විලාවදි තියෙන වටපිටාවෙන් තමයි මේ රැය කියලා දන්නේ. එයාට එහෙම එකක් නැහැ. ඒ තරම් ආලෝකයේ කියන තැනකට එනකන් එනවා මේ ආලෝක සංඥාව කියනකොට. එතකොට හිතේ සමාධිය කියනකොට එකට මම දර්ශනයට අමතරව තව එක ලක්ෂණයක් මම මතක් කරන්න. එකක් මතක් කරලා කවටින් එපා අපිව ආරක්ෂා කරගන්න, තමන්ව ආරක්ෂා කරගන්න, තමන් තමන්ට පිටක් කරගන්න කවුරු මොනවා කියලා දුන්නත් බුදුහාමුදුරුවනේ දිලකේ මේ දහමට කලපන්න. ඔයගොල්ලෝ නිකමට මම එක ලක්ෂණයක් වෙනනම් අපි ගොඩාක් දෙනෙක් රැවටිලා ඉන්න. රැවටෙන්න මට මේ ඔස්සේ සංචාරයේ දීමු ගොඩාක් හම්බ වෙච්ච අය තමයි ප්‍රශ්න අහපුවයි මේ ධ්‍යාන සම්බන්ධව. චූටි ඇසිල්ලේ ප්‍රථම ද්විතීය තෘතිය චතුර්ථ ධ්‍යාන වලටපත් වෙනවා. එතකොට නමුත් මෙතනදී එක කාරණාවක් තේරුම් කරගන්න ඕනේ. ධ්‍යාන මනසක ලක්ෂණය කියනකොට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ හිත සමාධිගත වෙලා සමවැදිලා ඉන්න මොහොත විතරයි ධ්‍යානයෙන් පස්සේ නැගිට්ටට පස්සේ නෑ කියන කාරණාවක් ගන්න එපා. මම ඉදත් මතක් කළා ධ්‍යානය කියන එක සමවැදිලා ඒකෙන් නැගිටින්නත් පුළුවන්. නොපිරුණු ධ්‍යානයේ කාල ක්‍රියා කළා කියන්නේ සමවැදිලා මෙහෙම ඉන්නකොට නර්මොත් විතරක් කියන එක නෙමෙයි. මේ ජීවිතේ කටයුතු කරනකොටයි තී ධ්‍යානලාභී මනසක ධ්‍යාන නැති මනසක රළුම මට්ටම පෙන්නන්න මම කාම භෝගී හැම ධ්‍යානයක්ම විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතමජ්ජානං උපසම්පජ්ජ විහෙත. එතෙන් එහා ඒවා ගැන කවරකටද අන්තිම අඩුම ධ්‍යානේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විවේකයෙන් හතක ප්‍රීතිය හා සැපේ ඇති ප්‍රථම ධ්‍යානයි. කාමයන්ගෙන් වෙන් වෙනවා කියන එකේ අකුසලයන්ගෙන් වෙන් වෙනවා කියන එකේ ලක්ෂණයක් කියන්නේ. කාමයන්ගෙන් වෙන් නොවන ලක්ෂණය තමයි ඇහෙන් රූපයක් බලනකොට මේ රූපෙට නැඹුරු වෙලා ඉන්නවා. මේ රූපේ කාමයි. මේ රූපයෙන් සැප දුක් විඳින මට්ටම යම් කිසි කෙනෙකුයි තියෙනවා නම් එයා කාමාවචරයි. සද්දේ කියන්නේ කාමයි. සද්දේට නැඹුරු වෙලා සද්දේ අහුවෙන සද්දෙන් සැප දුක් විඳින මට්ටම තියෙන කාමාවචරයි. නාසයට නැඹුරු වෙලා මේවා කාමාවචර සිත් කාමාවචර වේපාක. නාසයට නැඹුරු වෙලා නාසයෙන් ගන්ධ සුවඳ විඳින මට්ටම කාමාවචරයි. දිවෙන් රස දැනන රස විඳින මට්ටම රස දිව නිසා සැප දුක් විඳිනවා කාමාවචරයි. කය නිසා සැප දුක් විඳිනවා කාය විඥානයේ සැප දුක් විඳිනවා කයට ගැටෙන පොට්ටබ්බේ නැඹුරුලා පතුන කාමාවචරයි. සිතට මොනම හරි දෙයක් සිහි වෙනකොට සිහි වෙන ධර්මාරම්භය සිහි වෙනදී ආලෝකයක් වෙන්න පුළුවන් අඳුරක් වෙන්න පුළුවන් තාරකා තාරකා වගේ වෙන්න පුළුවන් channel එකක් අස්සේ යනවා වගේ වෙන්න පුළුවන් කැරකෙන ඕනම දෙයක් ඒ දෙයට නැඹුරු වෙලා මෙහෙම ඉන්න තාක් මේක ධම්මායතනන වගේ ඉන්න මේක කාමාවචරයි. එතකොට මේවා ඔක්කොම මොකද්ද මේ දැන් ධම්මායතනයේ කාම ධාතු පරියපන්නයි මේ තියෙන්නේ කාම භෝගී දේශන මට්ටමේ ලක්ෂණය මොකද්ද කණ්ණාඩියට බලද්දි මෙහෙජන හේතුව අපිට තියෙනවා ඒක චුට්ටක් අතව බැලුවට කණ්ණාඩිය දිහා ඒකේ පවුඩර් ගන්න ඒක ඇත්ත වෙලා නැහැ මේ පැත්ත හේතු අපේ අද්දාකි ඒ වගේ මෙහෙම පෙවුනට චුට්ටක්වත් යා මේකේ සැප දුක් ඉන්න චුට්ටක්වත් ඇලෙන්නේ ගැටෙන්නේ මේක ඇත්ත නැහැ මෙහි හට ගන්න මෙහි පෙවුනට පේන දෙයට හේතුව හැටියට මෙහෙටයි සීය යාගේ මනස නැඹුරුලා තියෙන රූපේ බලද්දිත් මෙහෙ આવෙන්නේ මෙහි නිසා මෙහි පේනව නේද කියන තැනකින් සද්දය ඇහුවත් ඒක ඇත්ත වෙලා නැහැ ඒකේ සැප දුක් විඳින්නේ නැහැ ඒකෙන් තේරෙන්නේ නැහැ. මෙහි නිසා එහි හට ගන්නවා නේද කියන දේ මේ පැත්ත. ඉබේමයි මේ මානසික මට්ටම. අජ්ජත්තං ඒකෝදි භාවං. ආධ්‍යාත්මයේ එකම සම. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ පංචකාමයේ අරගෙන පහකට බෙදලා නැහැ මෙයා. මෙයා තියෙන්නේ ඒක එකඟ කමක්. මේ හටගත්තේ මෙහෙම 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 මේක තියෙන්නේ ඉඳගෙන ඉන්න උරිතර නෙමෙයි. මේ දින ජීවිතේ කටයුතු කරත් මෙයා නොපිරුණු ධ්‍යාන මට්ටමක ඉන්නේ. මෙයා කලුරිය කළු කාම භූමිය උපදින්නේ. ඔය මට්ටමට හිත අරගත්තාම මේ කතා කරන දර්ශනය එකයි යම් කිසි කෙනෙකු නුවණ ධ්‍යානයත් එක ළඟපවතින නිවන නිබ්බානස්සේව සම්පති නිවන ළඟ ඔහුගේ තියෙනවා. ඒ වගේ දර්ශනයකට ගිහලා මම කියන්නේ වටිනා අවස්ථාවක් අතර ගන්නපයි වගේ දර්ශන. ඒ තරම් හොඳට හිත සමාධි කරගෙන මේ දර්ශනය ඉදිරිපත් කරගත්තොත් දකින්න පෙර තිබුණත් නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවත් නෙමෙයි දකින්න වෙලාවෙදි වෙන්නේ මෙහෙමයි කියලා දර්ශන ඉබේ යන්නේ යාට. මොකද එයාට මේ පේන දේ අනිත්‍ය බලන එක අමාරු නෑ. හේතුඵල ධර්ම සිහි කරන විතරයි තියෙන. මොකද පේන දේෙන් දැන් වෙන් වෙලා ඇලිලා නැතු වෙන්නේ. ඇලුණු දේ අල්ලගන්නයි ලෝකේ අමාරු. මේ සමාධියෙන් කරන්නෙම වෙන මොකුත් නෙමෙයි. සමාධිය නිසා හිත වැඩිම නිසා අධිගමයක් ගැන හීනකින්වත් හිතන්න එපා. අධිගමයක් ලැබෙන ඥාන දර්ශනයකට උපකාරක ධර්මයක් විතරයි. මේකින් ඇලිලම නම් මම ඉන්නේ මේ සමාධිය කියන්නේ මේ අලෝ ඇලිච්චකින් ගලවන එක මේ කරන්නේ ඊට පස්සේ ඇත්ත දෙන්න මේ උතු එතකොට ඕක ගැන මම නිකන් කෙටිය මතක් කළේ මේ වටිනා අවස්ථාව අතහැර ගන්න එපා හැමෝටම පුළුවන් ඇත්තටම යහපතකට යන්න යහපතක් කරගන්න මගේ මේ වචන විශ්වාස කරන්න එපා ඔයගොල්ලෝ පිටක විශ්වාස කරන්න පිටක අවිශ්වාස කෙරුවොත් යන්න තැනක් නැහැ අපිට එහෙම වුණත් අපි බෞද්ධයිද නෝකේ කි මොකද පෙළ මේ පිටකේ සමාධි භාවනා සූත්‍ර වගේ සූත්‍ර බලන්න ඊට පස්සේ ඔය පංච උපාදාන ස්කන්ධය ගැන ඔවා ගැන සප්තත්තාන සූත්‍ර උපාදාන පරිවර්තන සූත්‍ර මේ දර්ශන කොච්චර ගැඹුරුද කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක එක එක විංගයන් මේ දර්ශන දේශනා කරන මහන්නේ ඇහැ තියෙන නිසායි ඇස්තිකල්ලි ඇහැ නිසා සැප දුක් විඳින්න වෙනවා කන තියෙනකොට කන නිසා සැප දුක් විඳින්න වෙනවා නාසය ඇතිකල්ලි නාසය නිසා සැප දුක් නිදින්න වෙනවා. දිව ඇතිකල්ලි දිව නිසා සැප දුක් නිදින්න වෙනවා. කය ඇතිකල්ලි කය නිසා සැප දුක් නිදින්න වෙනවා. හිත ඇතිකල්ලි හිත නිසා සැප දුක් නිදින්න වෙනවා. පා දෙක තියෙනකොට ඉදිරියට යන්න ආපහු එන්න වෙනවා. අත් තියෙනකොට නමන්න දිගාරින්න වෙනවා. බඩ තියෙනකොට සාපිපාසාව ඇති වෙනවා. මහණෙනි මේ ඇහැ නැත්තම් සැප දුක් නැහැ. ඇහැ නැති කරගන්න. කන නැත්තම් සැප දුක් නැහැ. නාසය නැත්තම් දිව නැත්තම් ශරීරය නැත්තම් අතපය නැත්තම් යන්න එන්න නැහැ. බඩේ බඩ නැත්තම් සාපිපාසාව නැහැ. මේ මැරෙන්නද කිව්වේ? නැත්තම් මරණය පස්සේද කිව්වේ? ඉතා තීක්ෂණ ඥාන දර්ශනයක් විසින්නා. ලෝකයා මේ වටිකා නිසා විඳින එකදු දුකක් අතු විඳින්න තියෙන්නේ. මේ මන්තු මේකයි ඔළුව එකකුම් බඩේ එකකුම් තියෙන ප්‍රශ්නකටත් එක්ක මෙතන බෙහෙත් තියෙන්නේ. ඉතින් අර කකුල හිරි වැටිලා නැති කෙනෙකුට කොහොමද උගන්වන්නේ කකුල හිරි වැටුනොත් කොහොමද කියලා? එයාට කවදාවත් නැත්තම්. එහෙම ප්‍රශ්නයක් නේද තියෙන ජීවිතේ කවදාවත් අත්දැකීමක් නැති කෙනෙකුට මේක ප්‍රශ්නයක් එහෙම වෙනවද කියන එක ඒක නේ තියෙන්නේ. නමුත් කකුල හිරි වැටෙනවා කියලා එකක් නැතුව නෙමෙයි තියෙනවා. එහෙම විහිදි වටනම දැන දැනුමක්වත් නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඒක කියලා දෙන්න බෑ. ඒ වගේ ඇස් කන් දිව නාස ශරීර උයන් නිදිලා උයන් නිරුද්ධ කළා උයන් දුක නැති කළා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එතකොට පෙනේ ඇයි අපි රූප බලන්න බැහැද? කොහොම ප්‍රශ්න අපිට තියෙන්නේ? එහෙම ගැටලුවක් මුකුත් නැහැ. මේ මේ විදිහටම ඉන්න පුළුවන්. එතකොට මම තව නැත්නම් කියන තාපෙත්ගත් ලෝකේ අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න. ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම කියන ධර්මතා දෙකේ නිට්ටය වශයෙන් හම්බ වෙන නිසායි නිට්ටදී සැපසහගත වෙන්නේ. සපතාගත නිසායි මගේ කියලා ගන්න. අනිත්‍යයි කියලා දැක්කොත් නිට්ටි බව නැ. නිට්ටි බව නැති වුණොත් ඒක මම මගේ කියලා සපතාගත වෙන්නේ. ඒක මගේ කියලා ගන්න. එතකොට මේ අනිත්‍ය දකින්නකොට අපිට බලන්න වෙන්නේ මොකද්ද? ගොඩක් දුරට ඥාන දර්ශනය. ඔබට මම තව උපමාවක් කියන්න පුළුවන්. එදා අපි කිව්වද සීතකරණ කතාව කියලා දුන්නාද? කිව්වනේ. ඈ ඒ කියන්නේ දැන් නුවණ හේතුඵල ධර්ම වගෙන කිසිම නුවණක් නැති කෙනෙක් වුණොත් දැන් මේ සීතකරණේ දොර ඇරියොත් ඒ ලයිට් එක පත්තු වෙනවනේ. පත්තු වෙනකොට ඒකෙදි දැන් දොර හුවාම නිවෙනවා. නමුත් ඒ හේතුඵල ධර්ම මේ හේතුයි ඵලය දෙක නොදන්නවා කමුළු මේ ආලෝකේ නිත්‍ය සංඥාව හිටිනවා. ওই නිත්‍ය සංඥාව නිසා ඇති වෙන ඇලීමක් බැඳීමක් තියෙනවා නම් ඒක නැති කරන්න කියලා. ওই අනිත්‍ය සංඥාව අපි වැදුවොත් ආලෝකයේ හර්ට්ස් 50 60යි නැති වෙනවා ඇති වෙලා නැති වෙනවා කියලා බැලුවට ප්‍රශ්නේ හරියන්නේ නැහැ. නිත්‍ය සංඥාව ඇති වෙච්ච හේතුව නැති කරන්න ඕනේ. ඉතින් මට මේ හැම තැනකම මතක් කරන් තියෙන එක දෙයයි ඒ වගේ ජීවිතයේ ප්‍රශ්න ටික තියෙන ලෝකයේ කියන එක තියෙන මේ ආයතන ටික හරහායි ආයතන ටික බැඳිලා ආයතන ටික ඇති වෙන හා නැති වෙන හැටි බලන්න. ඒක බලනකොට ඒ ආයතනේ අහුවෙන්නේ නැතුවම බලන්න වෙනවා. තව මම උපමාවක් කිව්වොත් දුගමේ ඇඩිලේඩ් සිටි එක නගරේ තියෙන උසම ගොඩනැගිල්ලට අපි නගිනවා. දැන් මෙහෙන් දැන් වාහනයකට නගලා වාහනේ අපි උසම ගොඩනැගිල්ලට නගිනවා. නැගලා ඒකේ තියෙනවා නම් සෝපානයක් ලිෆ්ට් එකක් ඒකෙත් නැගලා ගොඩනැගිල්ල උඩට බලනවා. නැගලා ඇත බලන්න. මුද ලස්සන දර්ශනයක් ඇති වී අපිට පෙනේ නේද? දැන් මේ දර්ශනය පෙනුනේ මේ දර්ශනය ඇති වුනේ ඈත තියෙන අනිත් ගෙවල් දොරවල් පාරවල් ගස්වල් හින්දා කියලා කිව්වොත් අපි හරි අපි හිතන්නේ එහෙමනේ. අපිට පේන්නේ බාහිර තියෙන ගස්වල් ගෙවල් දොරවල් යාන වාහන ওই මිනිස්සු ওই ටික නිසා අපිට මේ පේන්නේ කියලා. අපිට මේ පේන දෙයට තියෙන තණ්හාව නැත්තම් පේන දේ අනිත්‍ය බලන් අපි හදන්නේ කොහොමද? ඒ පේන ගෙවල් කැඩුනොත් ගොඩ නැගිලි කැඩි වෙනවා. ඕවා කවදා හරි නැති වෙනා කියන තැනකින් තමයි අපි අනිත්‍ය බලන්නේ. නමුත් හොඳට බලන්න මේ පේන දර්ශනේ ඇති උනේ කොහොමද නැති උනේ කොහොමද කියලා. පේන දේ ඔන්න පේනවා. පේන දේ ඇති වෙච්ච හේතුව බලන්න ගියොත් මට වෙන්නේ ඉස්සරහට බලන්න නෙමෙයි. මට වෙන්නේ පිටිපස්සට. ඒ කියන්නේ මම ගොඩ නැගිලි නැගපු නිසායි පේන්නේ. ගොඩ නැගිලි නැග්ගේ මේ ලිෆ්ට් එකෙන්. ලිෆ්ට් එකේ ආවේ කාර් එකෙන්. කාර් එකේ ගිහිල්ලා මම මේ ලිෆ්ට් එකට ගිහිල්ලා ලිෆ්ට් එකෙන් ගොඩ නැගිලි නැගපු නිසාම පේනවා. ආයේ මම පේන දේ ඇති වෙන්න මුකුත් කළා නැහැ. උනේ හේතු ටික මෙච්චර. මේ හේතු ටික ඇති වුණාම පේනවා කියන සිද්ධිය නවත්තන්න බෑ මට. ඒ තියෙන ඒවා දෝෂර කළා දැම්ම මුකුත් නැතිකම හරි පෙනීමට. නේද? මොන විදිහකට මේ හේතු ටික සම්පූර්ණ මොන විදිහකට හරි පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය වෙනවා මිසක පෙනෙන දේ ඇතුළේ තියෙන දේ අදාළ නැහැ මට. පෙනෙන දේ නැති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් බලන්න වෙන්නේ ගොඩ නැගිල්ලෙන් ආපහු මම ලිෆ්ට් එකට බැස්සොත් පේන දේ නැති වෙනවා. එහෙන් බැල මෙහෙම ආවොත් නේද? පේන දේ ඇති වෙන හා නැති වෙන හැටි බලන්න කියලා. පේන දේ අනිත්‍ය බලන්න වෙන්නේ එහෙමනේ එතකොට. ඒ කියන්නේ පේන දේ නිට්ටය උනේ, පේන දේ ඇති උනේ. පේන දේ ඇති උනේ ගොඩ නැගිල්ලට නැගපු නිසා නම්, පේන දේ නැති වෙන්නේ ගොඩ නැගිල්ලට මෙන් බහින නිසා නම්. පේන දේ ඇතිවීම නැතිවීම සමුදේවය. පේන දේ අනිත්‍ය වෙන හැටි. පේන දේ ඇති වෙච්ච හැටි, පේන දේ නැති වෙන හැටි, අනිත්‍ය වෙන හැටි බලන්න මට බලන්න වෙන්නේ පිටපතට නේ. ඕකෙදි පේන දේ ඇතුලේ තියෙන මේ ගොඩ නැගිලි නැති වුණොත් මෙහෙම මෙහෙම කළා පේන දේ නැති කරන්න පුළුවන්. හරි, ඒ ටික නැති වුණොත් ඒක කැඩිච්ච බිඳිච්ච බව පෙනේ දැන්. ඒ කැඩෙන බිඳෙන බව ඩෝසර් කියන පිස් බිම පෙනේ. පිස් බිම අයින් කරු වතුර පෙනේ. වතුර තයින් කරු අවකාශයක් පෙනේ. එකක් අයින් කරන තව එකක් වෙන්නේ. තව එකක් අයින් කරන තව එකක් වෙන්නේ. තව එකක් අයින් කරන තව එකක් වෙන්නේ මිසක පෙනෙන එක නැති වෙලා නැහැ. පෙනෙන එක වෙනස් වෙයි. එතකොට පෙනෙන දේ ඇතිවෙම නැතිවෙම බැලුවද නේද? අපි එතකොට ওই දැන් රතු පාට කණ්ණාඩියක් දාගෙන දැන් පොළවේ පස්තික රතු පාට කණ්ණාඩිය දාලා බලන්න. මෙතන තියෙන රතු පාට පස් පොළ තියෙන රතු පාට අයින් කරන බලක් හරන උදැල්ලක් ගන්න. ඒ ටිකේ පස්තික අයින් වුණා ඒ යට ටික ආයෙත් රතු පාට. ආයෙත් හාරලා අයින් කරන රතු පාට. ආයෙත් කණ්ණාඩි දාගෙන නින්දේ. මෙහෙ හාරනවා 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 රතු පාට අයින් කරනද කියලා හාරන එක ඉවරකුත් නැහැ රතු පාට අයින් නොවන එක ඉවරකුත් නැහැ. ඉතින් වැඩ තියේ කළා ඉවරයක් නැහැ. උච්චර මහන්සි කෝටියෙන් පංගුවක්වත් නැහැ. පස්තික රතු පාට අයින් කර රතු පාට නම් තියෙන රතු පාට නම් අයින් කර පස්තික නම් අයින් කරන්න තියෙන. පස්තික රතු පාට උනේ කොහොමද කියලා හොයලා මේ කන්නාඩින්ස මේක ගලවන්න ඕනේ නේද? අපි මේ අනිත්‍ය බලනවා. ඒක බලනකොට තව මට්ටමක්, ඒක බලනකොට තව මට්ටමක්, තව මට්ටමක්, තව මට්ටමක් දුකයි කියලා බලනවා. ඒක බලනකොට තව මට්ටම ඕ අයින් කරන හදන තව මට්ටම. මේ ඇටි වෙච්ච නැහැ නැති වෙච්ච හැටි බලන්න. එතකොට පේනවා මේ ගොඩ නැගිල නැගපු නිසානේ පෙවුනේ. ඒ වගේ ඒ සිටියේ ලොකුම ගොඩ නැගිල්ලට නැග්ගා වගේ කියලා හිතා ගන්න මේ රූපේ පේන හැටි. දැන් මේ පේන දෙයට මේ පේනවා කියන සිද්ධියට හේතු ටික ඇති වෙච්ච හේතු ටික කියලා මේ බාහිර බලන්න බෑ. මේ තියෙන මට්ටම ඔගොල්ලෝ පේන දේ නැති කරන්න කියලා බැලුවොත් ඕක කැඩිලා වෙන මට්ටමක් එනවා. ඊට පස්සේ කැඩිලා තව මට්ටමක් එනවා. ඔගොල්ලන්ට හිත් අවකාශය හරි වෙන්නේ. පෙනෙන දේ ඇතිවීම නැතිවීම කියලා බලන්න අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලආයතනපච්චය පස්ස කියලා බුදුජානසෙන් හොඳ ධර්මතාවයක් වෙනවා. මේ පටිච්ච සම්පදේ තියෙන්නේ මොකටද? යෝ ධම්මං පස්සේ සෝ පටිච්ච සම්පදාං පස්සේ සෝ පටිච්ච සම්පදාං පස්සේ සෝ ධම්මං පස්සේ යම් මේ පටිච්ච සම්පදේ දැක්කොත් එයා ධර්මයක් දක්නවා. යම් මේ ධර්මයක් දක්කොත් බුදුජානස දේශනා කරන පෙර අවිද්‍යාව නිසා කර්ම රස කරගත්ත ඒ කර්මානුරූප ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානේ දැසගත්තා.
ඒ විඥානයේ මට්ටමට මේ නාම රූප දෙක වුණා. නාම රූප දෙකේ මට්ටමට ආයතන ටික හැදුණා. ඒ ආයතන ටික නිසා තමයි කින සිද්ධියක් වෙනවා. එතකොට මේකෙන් පෙන්නනවා අපි කෙනා කෙනා රැස් කරගත්ත කර්මයේ මට්ටමටයි ප්‍රතිසන්දි හිත හැදෙන්නේ. හේන ධාතුයේද විඥානයේ පිහිටන්නේ ප්‍රණිත ධාතුයේද කියන එක තියෙන එකේ. ඒ විඥානයේ පිහිටන මට්ටමටයි නාම රූප දෙක හැදෙන්නේ. නාම රූප කියනකොට මේ හිතේ ඒ ප්‍රතිසන්දි හිතේ තියෙනවා කනබුන ආහාරය මෙහෙන් අරගෙන මේ රූපේ හදන්න ඕනේ gatiye ඒ හිතේ තියෙන ඕකුල්ල අහල ඇති කාය දසක වස්තු දසක භාව දසක කියලා මේ දසක රූප තියෙනවා කියන්නේ කර්මජ රූප නුගෑටයක් ගත්තොත් චූටි ඇටේ මේ ඇටේ හිටෙව්වොත් පොළවේ තියෙන ඕජාසාරයේ පොළේ තියෙන ඕජාසාරය අරගෙන මේකේ හදනවා මහ විශාල ගහක් අතු ගිහිල්ලා ඉටි ගිහිල්ලා බෙදිලා තැන්ද ගිහිල්ලා ලොකු ගහක් හදනවා. තල්ලටයක් පොල් ගෙඩියක් අරගෙන හිටෙව්වහම ඒ පොළේ තියෙන ඕජාසාරය නිසා ගහක් හදන ඒකේ අතු ඉටි බෙදෙන්නේ කෙලින්ම හැදෙනවා. පොළේ තියෙන ඕජාසාරය නිසානම් මේක අතුයිටි ගියේ අරකිට අතුයිටි යන්න ඕන. පොළේ තියෙන ඕජාසාරය නිසා නම් මේක කෙලින් හැදුනේ අර ගහ කෙලින් යන්න ඕන. එහෙනම් එකම ඕජාසාරය අරගෙන දෙවිධයකට හැදීමේ හැකියාව තිබුණේ අර බීජේ. අතුයිටි බෙදෙන විදිහටයි මේ ඕජාසාරය අරගෙන මේ වෘක්ෂය හැදී යුත්තේ මේ විදිහටයි කියන න්‍යායේ බීජේ තියන්නේ අර බීජේ ඇතුලේ තමයි තියෙන්නේ මේක හදන්න ඕනේ හැටි. නේද? ඒ වගේ එකම කන බොන බත් පාන් කව්පිය අරගෙන එක්කෙනෙක් ඉස්ත්‍රියක් වුණේ එක්කෙනෙක් පුරුෂයෙක් වුණේ එක්කෙනෙක් සුදු වුණේ එක්කෙනෙක් කළු වුණේ මේ විදිහට හැදුවේ කන බොන බත් පාන් කව්පිය නෙමෙයි ඒ ප්‍රතිසන්දි සිත නැමැති මේ විඥාන නැමැති මේ බීජේ තියෙන මේ ගතිය මේ බීජේ තියෙන ගතියටයි අර බීජේ තියෙන ගතියටයි පොළවේ තියෙන ඕජා සාරේ රාශි වෙන්නේ ඊට පස්සේ මේ බීජේ තියෙන ගතියටයි කනබුන ආහාරය හැදෙන. ඒ නිසායි විඥාන පත්‍ය නාම රූපං කියලා කියන්නේ. නාම රූප පත්‍ය සලආයතන. ඊට පස්සේ ඒ හැදෙන රූපයේ හැටියටයි මේ ආයතන ටික තියෙන්නේ. දැන් මේ ආයතන ටිකේ දෙන විදිහටයි රූපේ බලන්න වෙන්නේ. එතකොට මේ පේන රූපය තියෙන රූපයක් පේනවනේ මේ ඇහි හැකියාව මෙහෙම රූපයක් පෙන්වන තැනක. මම අර කිව්වේ වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ පේනවා. මේ ඇහි හැකියාව තමයි මෙහෙම සතහන් අල්ලලා දෙන්න පුළුවන් ඇහක් තියෙන. හැම වෙලාවෙම මේ පේන සතහන උපද්දලා තියෙන එකයි ඇහත් හිතත් රූපයත් කියන මේ ඔක්කොම ටික අපේම චරිතය අපි විඳිනවා. අපි ජීවත් වෙනවා කියන්නේ පුරාණ කර්ම විඳිනවා. ඇහි කර්මෙන් හටගත්තේ ඒ ඇහෙන් තමයි මෙහෙම රූපයක් හදලා දෙන්නේ. ඒක අපි විඳිනකොට අපි අපේ කර්ම විඳින්න ඉන්නේ. අපි හිතාගන්නේ ලෝකේ තියෙන සැප දුක් විඳිනවා ලෝකේ දේවල් විඳිනවා කියලා නෑ අපේ කර්මය අපි විඳින්නේ මොකද කර්මානුරූපව පැමිණන් මේ සිත ඒ සිතෙන්න මේ ආයතන ටික හැදෙන්නේ ඒකයි මේ ඇහැ කර්මජ රූප කන නාසය දිව ශරීරය මේවා කර්මජ රූප කියන්නේ ඇයි කර්මෙන් හටගත්ත ඊට පස්සේ මේ ඇහෙන් පෙන්වන රූපේ නම් මට බලන්න වෙන්නේ මට විඳින්න වෙන්නේ මොකක්ද මගේම කර්මනේ කර්ම එහෙනම් තියෙන ලෝකයක් විඳිනවද අපි අපේ කර්මය විඳිනවද එහෙම වුණොත් අපි ලෝකේ කාටවත් ඇරෙන්න ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නවා මෙහෙම රූපයක් පේන්නේ බාහිර තියෙන හින්දා නෙමෙයි. මේ ආයතනයේ හැකියාව. ඔකට තව කාරණා එකතු වෙන්න ඕනේ. ඔය හේතුඵල ධම කියන එකෙන් පටිච්චසමුපාදය කියන එකෙන් චක්කුම්පටිච්ච රූපිත උපදි චක්කු විඥාන කියන එකෙන් මේ ලොකු දර්ශනයක් දෙනවා. මම කෙටියෙන් මතක් කරන්නේ කිසිම වෙලාවක බුදු ධම කියලා බාහිරයට නැඹුරු වෙලා ඉගෙන ගන්න එපා ගවේෂණය කරන්න එපා තියෙන දේක අනිත්‍ය බලන්න ඕගලන්ට හොඳට තේරෙනවා පොඩි දරුවෝ නෙමෙයි හොඳට තේරෙනවා මේ නිත්‍ය සංඥාව තුල අනිත්‍යද බලන්නේ කියන එක. ඒ කියන්නේ දකින්න පෙර තියෙනවා දැක්කයන් පස්සේ තියෙනවා තියෙන දේ හම්බ වෙනවා කියන මට්ටම තමන්ගේ මනස තුල තියෙන තාක් දකින්න මේකයි නිත්‍ය සංඥාව කියලා. ඒ සංඥාව නොමැකි එහෙම හම්බ වෙන මානසික මට්ටම තුල කඩලා බැලුවට ප්‍රශ්නේ විසඳුනේ නැහැ කියන එක දැනගන්න. ඒක තේරුම් ගන්න. අනිත්‍යයි කියනකොට අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වුව බව මතක තියාගන්න. තියාගෙන මෙන්න මේ දර්ශනය පන්නගෙන ඉලක්ක කරගෙන යන්න පළවෙනි උපදේශයේ දෙවෙනි එක හිතේ අධ්‍යක්ීම හිත සමාධි වීම සමාධිගත මනසට යම් යම් කාරණා පෙනීම දැනීම මහ විශාල දියුණුවක් වුණා කියලා හිතන්න බෑ. හෙට දවසේදී ඔක්කොම මටම නැති වෙනවා. මේ හිතේ ස්වභාවය. ඒ නිසා මේ වගේ දර්ශනය දැනගල ඒ දර්ශනයට උපකාරී පිණිස හිත සමාධි කරන්න. සමාධිගත මනසෙන් මේ දර්ශනය ගැන හිතන්න. මේ සමාධියට උපකාර පිණිස සීලයක පිළිතන්න. සීල සමාධි ප්‍රඥා මේ තුන ඇයි කරන්නේ විමුක්ති. මොකද්ද? ලෝකෙන් මිදෙනවා. දකින්න පෙර දැක්කන් පස්සේ දකින්න වෙලාවෙදි තිබුණා කියන නිත්‍ය සංඥාවෙන් මිදෙනවා. සැපයි කියලා අහු වෙන සංඥාවෙන් මිදෙනවා. ආත්මයි කියන සංඥාවෙන් මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙනවා. ආශ්‍රයන්ගෙන් මිදෙනවා. ඒ නිසා ඇති වෙන ජරා මරණ ශෝක පරිද දුක් දුමන සුපායාසයන්ගෙන් මිදෙනවා. මේ ජරා මරණ දුකෙන් මිදීම අරමුණු කරගෙන මේ දර්ශනය කරන්න. සීලයක පිහිටලා සමාධි වඩලා මේ ඇත්ත දර්ශනය තමන් තුළම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ තියෙන කෙටියෙන් ගත්තම තියෙන ලෝකෙක උපන්න නෙමෙයි ආයතන ටිකේ පහළ වීම ලෝකෙ ඉදීම තියෙන ලෝකෙක ජීවත් වෙනා නෙමෙයි ආයතන ටිකේ පැවැත්ම ලෝකෙ තියෙන ලෝකෙකින් මෙරිලා යනවා නෙමෙයි ආයතන ටිකේ නිරෝධීම ලෝකෙ කියලා ලෝකයාගේ දර්ශනයට වඩා මෙබඳු දර්ශනයක් පන්නගෙන යන්න හැම වෙලාවෙම ඒ දර්ශනය ගන්න උපකාරය පිණිස චිත්ත සමතයක් වඩන්න වඩන චිත්ත සමතය තුළ මොන විදිහ අත්දැකීමක් ලැබුණත් ඒක දියුණුවක් කියලා රැවටෙන්න එපා. දියු අපිට වැඩක් නෑ සමාධිය. මොකද සමාධිය කන්ද? ඒ නිසා ජරා මරණ නැති වෙනව නෑ. මේ සමාධිය කියන එක ගත්තේ මොකද? මට මොකද උනේ සමාධිය ගත්තා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නයිදම් භික්කවේ ලාභස නයිදම් භික්කවේ ප්‍රාත්මචරයන් ලාභසක්කාර සිලෝකන සංසං න සීල සම්පදාන සංසං න සමාධි සම්පදාන සංසං න ඥාන දසන සංසං යාචකෝ මේ භික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය හේතගත මෙතන් භික්කවේ ප්‍රාත්මචරයන් හේතන් සාරං හේතන් පරිවසානන්ති. මජ්ක්‍ධිම නිකාය සාරූපමා සූත්‍රය බලන්න. නයිදම් භික්කවේ ප්‍රාත්මචරයන් ලාභසක්කාර සිලෝකන සංසං. මහණෙනි මගේ මේ ප්‍රාත්මචරියාව තියෙන්නේ ලෝකයට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ගන්න නෙමෙයි, අනිත් අයට කියලා වැඳුම් පිදුම් ලබා ගන්න, ප්‍රශංසා ගන්න, අනිත් අයගෙන් බහුභෝග තෑගි ගන්න කියන මට්ටමක් උපදලා දෙන්න එහෙම නෙමෙයි මගේ සාසනේ තියෙන කාටවත්. න ලාභ සත්කාර සිලෝකන සංස. න සීල සම්පදාන සංස. මගේ සාසනේ තියෙන කාටවත් සිල්වත් වෙන්නවත් නෙමෙයි. කාටවත් සීලයේ සඳහන් නෙමෙයි මගේ සාසනයි තියෙන්නේ. න සමාධි සම්පදාන සංස. මගේ සාසනේ තියෙන කාටවත් සමාධිය වෙන්න නෙමෙයි සමාධිය ගන්න නෙමෙයි. සමාධිය කියලා රකොට තියෙන ශාස්ත්‍රණයක් නෙමෙයි මේක. නෑ ඥාන දර්ශනන ශාස්ත්‍ර. කාටවත් ඥාන දර්ශනයක් ඇති කරගන්න නෙමෙයි මගේ ශාස්ත්‍රණය තියෙන්නේ. කාගේ ඥාන දර්ශනයක් කියලා නෙමෙයි. දිවසින් දැක්ක දිවසේ මේ දිව කන්න ඇහුණා උඩින් යන්න පුළුවන් කියන එකකට නෙමෙයි මගේ මේ ශාස්ත්‍රණය තියෙන්නේ. යාචකෝ මේ භික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මෙතන් භික්කවේ ප්‍රාත්මචරයන් ඒතන් සරං ඒතන් පරිවසන. යම් මේ ස්ථිර වූ සිතේ මෙදීමත් අරිහත් ඵල චේතෝ විමුක්තියක් තිරන ඒ සඳහායි මේ ශාසනය. ඒකයි මේක අවසානේ. අරිහත්ත්වය සඳහායි නැතිනම් මේ ආශ්‍රයක් හේ සංඛ්‍යාත නැත්නම් ජරා මරණයන්ගේ මිදීම සඳහායි විමුක්තිය සඳහායි මේ ශාසනය තියෙන්නේ. ඒකෙන් කියනවා ලාභ සත්කාර වැඳුම් නිදුන් ලැබුණාට එතනින් යන අතර වෙන්න දෙපා. සිල්වත් වෙන්න පුළුවන් නමුත් ඕකේ මත් වෙන්න දෙපා. හිත සමාධි වෙන්න පුළුවන් ඒකෙන් මත් වෙන්න දෙපා රැවටෙන්න දෙපා. යම් ඥාන දර්ශන වෙන්න පුළුවන්. එතකොට ටැනල් එකක් ඇතුළේ යනවා නැත්නම් මෙහෙම තේරුණා කියන එක කවර කතාවද? අවුරුදු දහස් ගණන් පෙර ඉසු කඳ පිළිවෙල දකින්න පුළුවන්. මේ හිත බලන්න පුළුවන්. මේ උඩින් ඉන්න පුළුවන්. පොළවේ වතුර වගේ පිනන්න පුළුවන්. වතුරේ පොළවේ වගේ යන්න පුළුවන්. බිත්ති හිල් කරගෙන යන්න පුළුවන්. පර්වත ගුහ වලින් යන්න පුළුවන්. අහසේ පර්යංක බැඳගෙන යන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ යන්න පුළුවන්. මේවා වේද හරිය නෑ. ඔය ආර්ථයට ආවේ නෑ. යම් දවසක ආයතන ටිකේ ඉපදීම ලෝකෙ ඉපදීම ආයතන ටිකේ පැවතීම ලෝකෙ පැවතීම ආයතන ටිකේ නිරෝධීම ලෝකෙ නිරෝධීම ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා. යං කිංච සම්මුදේ ධම්ම සම්බන්ත නිරුද්ධම ඉතුරු නෑ මොකෝ. පේනවා කියන සිද්ධියත් ජීවිතයත් එකයි. ඒක නිරුද්ධය ඉතුරු නෑ කියන දර්ශනයකට ආවොත් අකුපෝ චේතෝ විමුක්තිය. අමත්‍ය කළ යුත්තක් නෑ. මොකද තණ්හාව ඇති වෙනවා. තණ්හාවේ නැති කරන්න තව කරන්න ඕන කියලා එකක් දැන් නෑ. ඒ ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් තියෙනකොට ලෝකය කියන එකේ නිරෝධය පේනකොට තණ්හාව කියන එකක් ඉතුරු වෙයිද? පේන දේ හටගෙන නැති වෙනවා කියන තැනක් දකිනකොට තියෙන දෙයකට බැඳෙනවද? නැහැ. ඔන්න ඔය මේ දර්ශනය මේ විමුක්තිය මුල් කරගෙන තියෙන්නේ. දර්ශනයට සමාධිය, සමාධියට සීලය, සීල සමාධි ප්‍රඥා, විමුක්ති විමුක්ති ඥාන දර්ශන. මේ ධර්මතා පහ මුල් කරගෙන කටයුතු කරන්න. විශේෂයෙන්ම ටික ටික හරි මේ ත්‍රිපිටකය බලන්න, අභිධර්මයෙන් බලන්න, ආයතන බලන්නේ කොහොමද, පංචඋපාදානස්කන්ධය බලන්නේ කොහොමද, හේතු ප්‍රත්‍ය බලන්නේ කොහොමද, ලෝකේ ඇතිවීම නැතිවීම බලන්නේ කොහොමද, ලෝකෙ කියන්නේ මොනවද, ඒ ඔක්කොම පෙන්නනවා, ඔක්කොම ටික කියලා දෙනවා. ඒ හින්දා ත්‍රිපිටකය ගැන බලලා බුදුහාමුදුරුවෝ යන සද්ධාවෙන් ත්‍රිපිටකය පරිහරණය කරන්න, ඔගොල්ලෝ අනාගතේ බුද්ධ ශාසනය තියෙනවා දකින්න කැමති නම් ඔගොල්ලන්ගේ දරුමුණු පුරව කවදාම හරි දවසක නිවැරදිව ඉගෙනගෙන දුක්සහගත සතර මිදිනවා දකින්න ආසයි නම් ආදරේ නම් බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා නොයෙක් දුක් විඳලා පවත්වපු ධර්ම චක්‍රයේ මොහොතකට හෝ පවතිනවා දකින්න ආසයි නම් ඒ දහම රැකින විදිහට කටයුතු කරන්න. ඕගොල්ලෝ ඒ ටික අතහැරලා දාලා මොනවා හරි දෙයක් කළොත් අපි වැරදි දෙකක් කරනවා. අපි වැරද්ද කියනවා විතර නෙවෙයි පස්චිම ජනතාවට දෙනවා පණිවිඩයක්. ත්‍රිපිටක ඕව වැඩක් නැහැ. පුතේ ධ්‍යානය කියන්නේ මේකයි, මෙන්න මෙහෙම තැනක් දැක්කද ඔබ රහත්. නැත්තම් ඔබ මෙහෙමයි. ඒතර මට ඕනේ නැහැනේ මේවා. එයත් එහෙමයි. එයත් එහෙමයි. තව પરම්පරා දෙකක් යයි ඕන මේ ත්‍රිපිටකයෙන් උන. ඒ නිසා එහෙම කරන්න එපා. අපි නුවන් නැතුව කටයුතු කළොත් අපි විතරක් නෙමෙයි ඒකෙන් පාඩු විඳින්නේ, නූපන්න අයත් අපේ වරදට වන්දි ගෙවන්න වෙයි කියන කාරණාව මතක තියාගන්න. ඒ හින්දා හොඳට මතක තියාගන්න, අපි වැරද්ද කියන එක හරි කියලා අරගත්තොත් වැරදුනොත් වැරදුනේ මට නෙමෙයි හෙට උපදින කෙනාටත් වැරදිලා කියන කාරණාව තේරුම් අරගෙන ලෝකයේ කෙරෙහි අනුකම්පාවයි නා තමන්ට පිටක් කරන ලෝකෙද පිටක් කරන මනසත් හැදේවා. ඒ සඳහා මේ දේශනාව හේතු උපනිස්සයම වේවා. කතා කරපු දේවල් තුලින් කිති වෙලාවක් දෙන්න අදාළ ප්‍රශ්න තියෙනවා නම් අහන්න
ඕන.
හේතුඵල ධර්ම බලන්න. සත්පුද්ගල භාවය බලන්න ඕනේ නැහැ. හේතුඵල ධර්ම නොදන්නාකම නිසා සත්පුද්ගල භාවය ඇති වෙලා තියෙන්නේ. ඇත්ත දකින්නට වැරද්ද නැති. වැරද්ද කියන එක කවදාවත් නැති කරන්න පුළුවන් එකකුත් නෙමෙයි, නැති කරන්න යා යුතු එකකුත් නෙමෙයි. වැරද්ද නැති කරන්න පුළුවන් නම් ඒක වැරද්දක් නෙමෙයි, ඒක තියෙන එකක්. ඒ කියන්නේ බොරුව නැති කරන්න පුළුවන්ද? බොරුව නැති කරන්න බෑ. බොරුව නැති කරන්න පුළුවන් එකක් නම් එහෙම තියෙන එක. බොරුව කියන්නේ බොරු. ඇත්ත නොදැකීම නිසා නම් බොරුව ඇති වෙන, ඇත්ත දකින්න බොරුව නැති වෙයි. අඳුර නැති කරන්න පුළුවන්ද? කූඩයක් ගෙනල්ලා, ගෝණියක් ගෙනල්ලා, පුරෝලා ඔබල අඳුර නැති කරගන්න. ආලෝක ඇති කරන්න අඳුර නැති වෙයි. අඳුර නැති කරන නැති කරන්න කියලා කරන්න පුළුවන් එකම දේ ආලෝක ඇති කරන එක මිසක අඳුර නැති කරන්න බෑ. මිච්ඡා දිට්ඨිය අයින් කරනවා කියලා කරන්න පුළුවන් එකම දේ සම්මා දිට්ඨිය. ඇත්ත දකින්නත් වැරද්ද අයින් කරන්න තියෙන එකයි. එක මග සම්මා දිට්ඨිය ඇත්ත දකින්න. ඇත්ත දකින්නකොට වැරද්ද නැති වෙයි. මම මගේ කියන එක හෝ බොරුව හෝ කෙලෙස් හෝ කියන ඔක්කොම ටික නැති වෙනවා. මොකද්ද? නිවැරදිව දකින්න. නිවැරදිව දැකීමෙන් වැරද්ද අතහැරෙනවා. මොකද වැරද්දට ඉඩ තිබිලා තියෙන නිවැරද්ද නැතිකම. අඳුරට ඉඩ තිබිලා තියෙන ආලෝකේ නැතිකම. ආලෝක ඇති කළාම අඳුර නැති වෙයි. ලොකු ම ප්‍රශ්න නැතිනම් අපි ආරම්භ කරමු නේද? අපි බොරුවට ඇත්තටම අවශ්‍ය නැහැ. දැනට මේ කියපු එකෙන් අනුමානට හරි අදහසක් ඇති කරගන්න පුළුවන් වුණා නේද? මේකයි පින්මුතුන් අවංකවම හිතන්න මාත පෞද්ගලික චර්ච සීමාවක් නැහැ. කිසිම මිම්මක් නැහැ මගේ මේ දේශනාවට. සමස්තයක් වශයෙන්ම මට අහන්න ලැබුණ, දකින්න ලැබුණ මගෙන් ප්‍රශ්න අහන වටපිටාවල් මත මෙහෙදිත් ඔය මෙල්බන් වලදීත් මේ මම හිතලා මගේ අදහසක් තියෙනවා. මේ වර්තමානයේ තුල යම් යම් මත ඇතුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකය අසරණයි. දැන් මම එනවා මම මොනවරදයක් කියලා යනවා. තව සමහර ස්වාමීන් වහන්සේ නමක් කරන මොනවාරද කියනවා. තව උපාසක මහත්තයෙක් කරන තව මොනවාරද කියනවා. ඉතින් මේක කරන කෙනා දැන් මගෙන් බණ අහපු ටික උන්න හිඳි ආ මේක හරි කියලා ඒකෙන් ආ අපි තැනකට ආවා කියලා. අනිත් දැන් ආ මේක හරි මේ තැනකට ආවා කියලා. අන්තිමට මේ සමගි පිරිසක් බෙදිලා සමගි පිරිසක් බෙදිලා දෘෂ්ටි වලුණානත් එකට ගිහිල්ලා අන්තිමට තව තව කෙනෙක් ඉන්නෝ කෝකද හරි කෝකද වැරදි කියලා බෙදා ගන්න දරුවෝ කෙසේද කෙසේද යන ප්‍රශ්න. ඉතින් ඒ නිසා මෙතෙන්දි මම මතක් කිව්වේ ඔගොල්ලෝ මම ඔගොල්ලන්ට කිව්වේ නැහැ මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ක්‍රමයක් කිව්වේ නැහැ. මම පෙන්නවා බලන්න මෙහෙම ප්‍රශ්නයක් තිබුණොත් මේක නෙමෙයිද උත්තරේ. අපි ඒ වගේ උත්තරයක් දෙන්න ඕනද නැත්නම් මෙහෙම උත්තරයක් දීලා හරිද? මේ අවදි බවක් මම කියන මේ මගේ දේශනාව පුරාවටම ඕගලන්ට සමාජය තේරෙනවා මම යමක් කරන්න කිව්වා කියලා කරන්න නෙමෙයි. මම කිව්වේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන හැටි පෙන්වපු දේවල් මේ ගොඩ නැගිල්ලට නැග්ගහම මෙහෙම පේනවනම් පේන එකට මම මෙහෙම කරුවොත් හරිද? මම බලන්න ඕනේ මෙහෙම නෙමෙයිද කියලා මේ ඕගලන්ට හිතන්න දේවල් දුන්නේ. කිසිම දෙයක් මම යෝජනා කරුවේ නැහැ. හැම මේ දේශනාවෙන් සාධාරණව හිතන්ඩ කියලා දුන්න ක්‍රමයක් තියෙනවා. ඔගොල්ලෝ හිතන්න. ඒකට උපකාර කරගන්න දේවල් තමයි මම පිටකේ උපකාර කරගන්න. ඒ විදිහට ගියොත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි බය නැතුව ලෝකේ ඕනම තැනකින් බණ අහන්න පුළුවන් වෙනවා. ඕනම ස්වාමීන් වහන්සේ ළමගේ ඕනම ගිහි කෙනෙක්. හැබැයි අපි ගාව බුද්ධියකුත් තියෙන්න ඕනේ. අතහැරිය යුතු ටික අතහරින්න ගත යුතු දේ ගන්න. හැම දෙයකම අපිට ඇත්තටම ගන්න දෙයක් තියෙන්නේ. ලෝකේ නරකයි කියන දේනුත් ගන්න දෙයක් තියෙනවා. අඩුම ගන්න මේක නොකළ යුතුයි කියන අත්දැකීමත් ගත යුතු ගන්න තියෙනවා. නේද? ඒ නිසා කිසිම එකක් වැරදි භවනා ක්‍රම හොඳ නැහැ. හැම දේශනාවකම වැරදි කියන දේ නෙමෙයි මම කියන්නේ. අපි කියමු මේ පින්වත්න් යම් කරපු භවනා පන්ති ඕතිබ කියන්නේ. ඇත්තට මේක යම් සීලයක් රකින්න කියන එක වැරදි නැහැ. යම් චිත්ත සමාධියක් ඇති කරගන්න කියන එක වැරදි නැහැ. ඇත්තටම හොඳයි. ඒ ආරම්භය මම දැන් මෙහෙම වෙලා කියලා දෘෂ්ටි තියනවා නම් ඒක අතහරින්න. ඒ කරපු එක හොඳයි. ඒකට අඩුපාඩු තියෙනවා එකතු කරගන්න තව. ඒ හැම එකකම ගත යුතු බොහෝයි. ඒකදී අතහැරිය යුත්තක් තියෙනවා අතහරින්න. ඒ කියන්නේ කිව්වේ නරකයි කියලා අනිත් ඔක්කොම නරකයි. මේ කියන ඒවා හොඳයි කියන එක නෙමෙයි මේ කියන්නේ. හොඳ පවතින යථා ස්වභාවයේ පෙන්වුවා ඒ යථා ස්වභාවය ගැන මෙන්න මේකද කියලා බලාගන්න කරන දේවල් වලට මේ පෙන්වන දේවල් තුල අඩුවක් තියෙනවනම් අනිත් අපි කියමු මම ඔයගලන්ට යම්මක් පෙන්වුවා ඒ පෙන්වපු එකට එකතු කරගන්න තව ස්වාමීන් වහන්සේ නමක කොටස තිබුත් ඒක එකතු කරගන්න තව ස්වාමීන් වහන්සේ නමක් කියලා දුන්න යමක් තිබුණත් ඒකත් එකතු කරගන්න තව යමක් තිබුණා මේකෙන් එකට ගන්න ඒ ස්වාමීන් වහන්සේ ඉතරද මේ ගිහගෙන මේ විදිහට හදාගෙන තමන් බුද්ධිමත් මේ කාරණාව කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. මොකද ලෝකේ කවුරුවත් අසත්පුරුෂ මනසකින් මේක කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් කිරුවත් මේ අයව අපායට දාන්න ඕනේ වරද්දන්න ඕනේ කියනහද බොහොම මෛත්‍රී සහගතව තමන් තමන් දන්න විදිහට නිවම්මගයි කියලා දෙන්න. නමුත් නොදන්නාකම මේකට සාධාරණයක් නෙමෙයි. ඒකයි මම මතක් කළේ. මම නිවම්මගමයි කියලා කිව්වේ කියලා දුන්නට වගේ චේතනාව පිළිසුදු වුණාට මම කියලා දුන්නු මේ දෙන්නපු ආහාර වැරදි නා. මට චේතනාව වැරද්ද නැහැ. ඒ වෙලාවේදී මේ අපි බුද්ධිමත් වෙන්න වෙනවා. ලෝකේ අනුකම්පාව නෙමෙයි බලන්නේ අපි. ඒ නිසායි වටපිටාවගෙන මතක් කළේ. උදේ ඉඳන් අපි අමතක කරමු. කවුරු සාදුනාද කියලා.